ගනි බත්තං කියන පදේට විශේෂණම ඊපස්සේ අර බුත්තං කියන පදෙත් ඉන්නේ කියලා. ඒකෙදි ඇත්තටම උතන හේතුව අර අපි ප්‍රථම විභක්තියේ යෙදෙන අර්ථ කීපයක් කතා කළා. ඒ අර්ථ අතරින් එකක් මම කිව්වා ආඛ්‍යාත පූර්ණයක් විදියට ප්‍රථම යෙදෙනවා කියලා.
සෝ බුද්ධෝ හෝති. සෝ අනාගති බුද්ධෝ ඒකේ බුද්ධෝ හෝති. අපි හෙස්සති කියලා ගමුනේ. හෙස්සති. හෙතෙමේ අනාගතයේහි බුදුවරයෙකු වන්නේ කියන කෙනේ අර්ථය. ඒතර මේකෙදි මේ මෙතන ක්‍රියාපදේ භූධාතුවකින් භූධාතුවෙන් එහෙම නැත්නම් භූධාතුවෙන් හැදුණු පදයක් නම් ඒ තැනක මම කිව්වා මේ එන පදේ ප්‍රථමාවෙන් එන පද දෙකෙන් එකක් ආඛ්‍යාත පූර්ණාර්ථයේ එහෙම නැත්නම් ඒ ආඛ්‍යාතයේ අර්ථය පුරවන අර්ථයෙන් පුරවන්නයි යන්නේ කියලා. ඔහු වන්නේය කියලා කිව්වොත් අර්ථයක් නැහැනේ. ඔහු බුදුවරයෙකු වන්නේය අනාගතේ. කියන අර්ථයේ ඒ පදෙත් හැබැයි තියන්නේ ප්‍රථමාවේ. මේ භූ භූ ධාතු වල හැදෙන ක්‍රියාපද වලදී. අන්න ඒ වගේම එකක් තමයි මේකේ ප්‍රථම පළවෙනි වාක්‍යෙත් තියෙන්නේ. උතනදී බත්තං හෝති කියලායි වාක්‍යය ඉන්නේ. බත්තං හෝති. බත වෙයි. බත මොකද වෙන්නේ? සුනකයා විසින් කන ලද්දී වෙයි. එතකොට සුනකේන බුත්තං කියන පදේ අර ආඛ්‍යාතයේ අර්ථය වෙයි කියන අර්ථය විස්තර කරන්නයි එතන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පචිතං කියන පදේ කඤ්ඤායේ පචිතං බත්තං කියන තැන පචිතං කියන පදේ කඤ්ඤායේ පචිතං කියන කොටස ඇවිල්ලා තියෙන්නේ ඒ බත්තං කියන පදේ කොයි වගේ බතක්ද කියලා විශේෂණ කරන්න. ඒ නිසා දෙකම ප්‍රථම තමයි. හැබැයි මේකේ අර්ථය අපි සුනකේන බුත්තං සුනකයා විසින් කන ලද්දේ කියන එක අපි දාන්න ඕන ආඛ්‍යාත පූර්ණ පදයක් කියලා. ප්‍රථමාවෙම තමයි. හරි නේද? හේතුව හෝති කියලා ක්‍රියාපදයක් තියෙනවා.
ආඛ්‍යාත පූර්ණ පදයක් කියන්නේ මේක සුනකේන කියන පදියාවෙදි තියෙන.
ඔව්.
ඒක සම්බන්ධතාවයක් තියෙනවා නම් මේක පදවන් කියන්න පුළුවන්.
පුළුවන්. හේතුව දැන් ඇත්තර මේ බුත්තං සුන කියන කයලා අමතක කරන්නකො. එතකොට කන ලද්දේ වෙයි. ඔය සුන කියන පදේ තතියාවෙන් ආවේ බුත්තං කියන පදේ කර්ම අර්ථයේ යෙදුණු කිතකයක් නිසා. බුත්තං කන ලද්දේ කියන අර්ථයේ කිතකයක්. අතීත කිතකයක්. දැන් අපි අර කතා කළේ කත කරනා ලද කියන අර්ථය. කතෝ හෝති පචිතෝ හෝති කියලා අපි පචිත කියලා වාක්‍යයක් හදුවේ. එතකොට ඒක පිසීම කරපු කෙනාව අපි තියන්න ඕන තතියාවේ. සූදේන පචිතෝ හෝති. ඕදනෝ සූදේන පචිතෝ හෝති. අරක්කැමියා විසින් පිසිනා ලද්දේ වේ. ඒ වගේම තමයි මෙතනින් ඒ කාපු කෙනා කෑවේ කවුද කෙනා අපි තතියාවේ තියන්නේ. ඇයි? කර්මකාරක කිතකයක් නිසා. කර්මකාරක කිතකයක කතරූපදේ අපි තතියාවේ ඉන්නේ තියෙන්නේ. ඒ නිසා තමයි සුණ කේන කියලා තතියාවේ නාමය. හරිනේ. එතකොට මේ බුත්තං කියන පදේ ප්‍රථමවට ආවේ ආඛ්‍යාත පූර්ණ පදයන් නිසා. හෝති කියන ක්‍රියාපදේ අර්ථය පුරවන්න එන නිසා. අපහැදිලි වගේද?
නෑ.
හරි. තුන්වෙනි එක අපි කතා කළාද? වනිතාය භුංජියමානෝ ආහාරෝ. වනිතාව විසින් කනු ලබන්නා වූ ආහාරය. යාචකයාටද දිය යුතුයි. ඔන්න ඔය තබ්බ පද ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන. මේ තබ්බ පදවල යෙදීම ගැනනේ. ඒක ගැනත් පොඩ්ඩක් එක සටහනක් වගේ දාගත්තත් හොඳයි. තබ්බ කිතකයේ යෙදීම. තබ්බ තබ්බ යෙදී තරුවක් වගේ හැරිම ලකුණක් දාලා ලියා ගන්න. මේන් සැකසෙන කිතකයේ අර්ථය
යුතු යුතුයි යුතුයි කමා සුදුසුයි කමා
අර්ථය
කියලා ඊට පස්සේ ලියාගෙන යන්න උද්ෘත ඇතුලේ උද්ෘත වල ඇතුලේ දාගත්තා නම් හරි යුතුයි මේ තබ්බ පදයෙන් හැදෙන කිතගේ අර්ථය එක්ක යුතුයි කියන අර්ථය ගන්තබ්බන් කිව්වොත් යා යුතුයි පචිතබ්බන් කිව්වොත් පිසිය යුතුයි අන්න ඒ වගේ අර්ථය යුතුයි කමා සුදුසුයි හැකි සක්ක අරහ අර්ථවල යෙදෙනවා කියලායි පාලි ව්‍යාකරණ පොත්වල කියන්නේ සක්ක කියන්නේ හැකි අරහ කියන්නේ සුදුසු යුතුය කියන අර්ථයක් තියෙනවා ඒක නෑ ඒක තබ්බ පදයක් නෙවෙයිනේ
ඒකත්
සක්කොති කියන්නේ චිත ක්‍රියාපදයක් හැකි වෙයි කියන අර්ථය මේ මෙතන ඒ කියන්නේ දැන් මේ තබ්බ පදයට මුලින් නා මෙතන එනවනේ ධාතුවකුත් ඒකත් එක්ක තමයි ඊට පස්සේ හදලා ගන්නවා දැන් පච ධාතුව ආව මෙතන කියන්නක් ඇවිල්ලා පචිතබ්බං නැත්නම් පචිතබ්බ ඒකට පිසිය හැකි කියන අර්ථයක් තියෙනවා පිසිය යුතු කියන අර්ථයක් තියෙනවා පිසීමට සුදුසු කියන අර්ථයක් තියෙනවා මේ අවස්ථාවේ හැටියට ඒක ගලපලා ගන්න ඕන ඒ වාක්‍යයේ යෙදෙන ආකාරය අනුව
සක්කොතබ්බං
ඒ වුණා තර්ථය කියන්නේ කොහොමද කියන්නේ නැහැ නේ මේ
සාර්ථක
හරි ඊට පස්සේ අනික් කතාව තමයි මේකෙදී කිතකයේ අර්ථූප අපව මතක තියාගන්න තියෙන්නේ සකර්මක ධාතුවකින් මේක පොඩ්ඩක් අහගෙන ඊට පස්සේ කියන්නේ සකර්මක ධාතුවකින් හැදුණු කිතකයක් නම් සකර්මක ධාතුවකින් හැදුණු කිතකයක් නම් මේ තබ්බ පදය මොනවාද සකර්මක ධාතුව කියන්නේ දැන් කැපීම එතකොට පිසීම ඒ වගේ කර්මයක් බලාපොරොත්තු වෙන ධාතුවකින් හැදුණු කිතකයක් නම් මේක ඒකේ කත්‍රූපදේ තියෙනවානේ ඒ කිතකයේ කත්‍රූපදේ තබ්බ අදාළ කිතකේ තබ්බ කිතකයේ කත්‍රූපදේ තතියාවෙන් අපි තියන්නේ කර්මය තියන්න ඕන ප්‍රථමාවේ උදාහරණයක් පුරිසේන රුක්කෝ චින්දි තබ්බෝ පුරිසේන රුක්කෝ චින්දි තබ්බෝ පුරුෂයා විසින් ගස කැපිය යුතුයි එදිරිද මොකද පුරුෂයා ගස කපයි කියලා අපි වාක්‍ය කිව්වොත් පුරිසෝ රුක්ඛං චින්දතින් එතකොට පුරුෂයා ගස කැපිය යුතුයි කියලානේ අපි සිංහලෙන් කියන්නේ පාලියෙන් ඒ වුණාට අපි ඔක කියන්නේ පුරි පුරුෂයා විසින් ගස කැපිය යුතුයි කියන වගේ විදියට. වැදිනේද? නා ඒකේ කත්‍රූපදේ තියන්න ඕන තතියාවෙන් කර්මපදේ තියන්න ඕන ප්‍රතමාවෙන් මේ තබ්බපදේ ප්‍රතමාවෙන් තියෙන කර්මපදේ දිහා බලාගෙන ඒකේ ලිංග විභක්ති වචන ගන්න. දැන් රුක්කපදේ පුල්ලිංගයි. ඒක වචනෙන්නේ තියෙන්නේ. ඒ නිසා තබ්බපදෙත් පුල්ලිංග ඒක වචන වෙන්න ඕන. බුද්ධ ශබ්දේ වගේ. තබ්බෝ කියලයි කෙලවරට එන්නේ. එතකොට ස්ත්‍රියක් ගැන නම් කියවෙන්නේ ස්ත්‍රීලිංග පදයක් නම් තියෙන්නේ කර්ම පදේ විදිහට මේකත් චෙත්තම් චින්දි තබ්බා කියලා ස්ත්‍රීලිංගව කන්‍යා ශබ්දේ වගේ තියෙනවා. අපි හිතමුකෝ නපුංසක ලිංග පදයක් තියෙනවා. එහෙම නොත් තබ්බං කියලා චිත්ත ශබ්දේ වගේ ඒක වචන බහුවචනේ විදිහට ඒක වර නැගෙනවා. තබ්බං තබ්බා තබ්බායි.
එතකොට
තබ්බානි. පුල්ලිංගේ නම් තබ්බෝ තබ්බා. රුක්කෝ චින්දි තබ්බෝ රුක්හා චින්දි තබ්බා එතකොට ශ්‍රීලිංග පදයන් නම් අපි මොකද්ද ගන්නේ ශ්‍රීලිංග මාකරි පදයක් ගන්න නාව නැව නැව ඉතින් කපන්න අමාරුයි කමන්නේ පොඩි නැවක් කියලා කිව්ව නාව චින්දි තබ්බා නාවා යෝ චින්දි තබ්බා යෝ ඒ විදිහට නපුංසක ලිංග පදය මොකක්ද ඔව් පලං කියන එක හොඳට ඔව් පලං චින්දි තබ්බන් පලානි චින්දි තබ්බානි ඒ විදිහටයි නේ හරි ඒක මතක තියාගන්න එතකොට මේ එතකොට ඒක කරන කත්‍රූපදී කවුද පුරිසේන පුරිසේන රුක්ඛෝ චින්දි තබ්බෝ පුරිසේන රුක්ඛා චින්දි තබ්බා එතකොට පුරිසේන නාවා චින්දි තබ්බා පුරිසේන නාවායෝ චින්දි තබ්බායෝ පුරිසේන පලං චින්දි තබ්බං පුරිසේන පලානි චින්දි තබ්බානි. පැහැදිලිනේ? එතකොට ඒ තබ්බ පදයේ යෙදෙන කිතකයේ කර්ම පදය ප්‍රථමාවෙන් තියෙන්න ඕන, කත්‍රෝ පදේ තතියාවෙන් තියෙනවා. ඒක සටහනක් දාගන්න. හැබැයි මෙහෙම යෙදුනට මේවට අපි කියන්නේ කර්මකාරක ක්‍රියාපද කියලා කියන්නේ. කර්මකාරක වාක්‍යයක් නෙවෙයි මේක. හේතුව මම පස්සේ කියන්නම්. අකර්මක ධාතු වලිනොත් මේ තබ්බ පදේ යෙදෙනවා. අකර්මක ධාතුවක් එක්ක මේක යෙදෙන්න බෑනේ. දැන් කර්මකාරක වාක්‍යයක් නම් දෙදෙනි. මේක එහෙම නෑ. කර්මකාරක වාක්‍ය වෙලත් කර්මයක් නැති අකර්මක ධාතු වලින් හැදෙන ධාතු අකර්මක ධාතු වලිනොත් මේ තබ්බ පදේ යෙදෙනවා. ඒ නිසා ඒවා කර්මකාරක වාක්‍ය එහෙම නෙවෙයි. එහෙම මතක තියාගත්තම හරි. හැබැයි රීතිය ඒ රටාව කර්මකාරක වාක්‍යයක තියෙන රටාව. පැහැදිලි නේ? හරි. ඒක එහෙමනම් පොඩි සටහනක් දාගමු. සකර්මක ධාතුවකින් සැකසෙන කිත තබ්බ කිතකය සමග එහි කර්තෘපදය තතියාවෙන්ද උක්ත කර්මය ප්‍රථමාවෙන්ද එම උක්ත කර්ම පදයේ ලිංග විභක්ති වචන අනුව ලිංග විභක්ති වචන අනුව ඊට ගැළපෙන ලෙස තබ්බ කිතකයද තබ්බ පදයේ සහිත කිතකය කියලා හරි කෙටියෙන් අපි ලියමු එහෙම තබ්බ කිතකය කියලා. තබ්බ කිතකයද යොදන්න කියපු කතාව පැහැදිලි නේ නේද? උදාහරණිකුත් යටින් ලියා ගන්න. පුරිසේන රුක්ඛෝ චින්දි තබ්බෝ විතරදි ලියන්න ඕනේ නේ. ඒ වහිනීට පස්සේ මතක තියාගන්න. පුරිසේන කියන්නේ අනුක්ත කර්තෘ, රුක්ඛෝ කියලා කියන්නේ උක්ත කර්මය, චින්දි තබ්බෝ කියන්නේ කිතකය. එතකොට මේ රුක්ඛෝ කියන පදේ දිහා බලන් ඒ දෙක එකට සම්බන්ධ කරන්න. රුක්ඛෝ පදේ චින්දි තබ්බෝ කියන පදේ ඊතල දෙකකින් අර දෙපැත්තට ඊතල තියෙන්නේ නේද? එතකොට මේ දෙක ලිංග විභක්ති වචන අනුකූලින් සමානයි කියන එක මතක තියාගන්න. කර්මයක් අපේක්ෂා කරන දැන් කර්මයක් කියවෙන ධාතු. දැන් නිදයි කිව්වොත් ඒකට කර්මයක් නැහෙනේ. ඔහු නිදයි. ඔහු නිදන් ඔහු කුමක් නිදයිද කිව්වොත් උත්තරේ යන්නේ. ඔහු ඇඳෙහි නිදයි කිව්වොත් ඒ පදයක් තියෙනවා. ඒක හැබැයි කර්ම පදේ නෙවෙයි ආධාර පදේ. ක්‍රියාවට යටත් වෙන පදේ. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට ලක් වෙන පදි. නෑ, සකර්මක කියලා කියන්නේ කර්මයක් සහිත. කර්මයක් සහිත ක්‍රියාපද. කර්මයක් සහිත ක්‍රියාපද කියන එකයි සකර්මක. එතකොට ධාතුව කියලා කියන්නේ ක්‍රියාවේ මූලයනේ. එතකොට කර්මයක් තියෙන ක්‍රියාපදයක් හැදෙන්න මුල් වෙන පදයට කියනවා සකර්මක ධාතුවක් කියලා. පැහැදිලි නේ නේද? හරි. එතකොට මේ කර්මයක් නැති ධාතු තියෙනවා. සී ධාතුව නිදා ගැනීම අර්ථයේ. එතකොට සයති කියලා පදයක් තියෙනවා. ඒක. එතකොට නිසීදති කියන ක්‍රියාපදය. තිට්ඨති කියන ක්‍රියාපදය. ඒ වගේ කර්මයක් නැහැ. ආධාර පදයක් තියෙන්න පුළුවන් මේ පදවල. සෝ නිසීදති ඔහු හිඳි සෝ පීඨේ නිසීදති ඔහු පුටුවෙහි හිඳි පුටුවෙහි පදේ සත්තමී මිසක් කර්මයක් නෙවෙයි ඔහු පුටුව නිදයි කියලා අපි කියන්නේ නේද ඔහු පුටුවෙහි නිදයි පුටුව ආධාර කරගෙන නිදයි සත්තමීෙන් තමයි විභක්තිය තියන්න ඕන ဒုတိယෙන් තිබොත් වැරදි පැහැදිලි හරි තව ගැටලු තියෙද ඊට පස්සේ ඊළඟ එක ලියන්න අකර්මක ධාතුවකින් සැකසෙන අකර්මක ධාතුවකින් සැකසෙන තබ්බ කිතකයේදී ඔව් තබ්බ කිතකය සමග එහි කර්තෘ උපදය තතියාවෙන්ද අර විදියමයි කතරූපදේ තතියාවෙන් තබ්බ කිතක පදය බොහෝ විට නපුංසක ලිංග යෙන් තමා තියෙන්නේ මම ඒකේ වෙනසක් තිබුණොත් මම පොඩ්ඩක් ඔයලා බලලා කියන්න දැන්ට මතක තියාගන්න ඔතන පොඩි ඉඩක් දැන්ට තියාගන්නකො ඉතිරි ටිකේ මම වෙනසක් වෙනවා නම් කියන්නම් මට මතකයක් තියෙන්නේ නපුංසක ලිංගයෙන් යෙදෙන්නේ කියන්නේ ඒක මම සටහන දැන්ට දාලා පෙන්සලකින් හරි සටහනක් දාලා තියාගත්තා නේ හරි කොහොමද තේන නිසීදි තබ්බම් ඔහු හිඳිය යුතුයි තේන දැන් නිසීදති කියන එකේ කර්මයක් නැහැ නේ ඔකේ කර්මපදයක් නැහැ එතකොට දැන් මේක තියන්න ඕන මොන ලිංගයෙන්ද මොන විභක්තියෙන්ද දැන් හරි ප්‍රශ්නේනේ දැන් කර්මයක් තියෙනවා නම් ඒකේ ලිංග විභක්ති වචන අනුනේ තියන්නේ දැන් කර්මයක් නැහැ හරි වැඩි දැන් කොහොමද තියන්නේ ප්‍රශ්නයක් නේ එතකොට තේන නිසීදි තප්පං තේන චෝරේන භවිතබ්බං ඔහු සොරෙක් විය යුතුයි අන්න ඒ විදිහට නපුංසක ලිංගයෙන් තියෙනවා කියන එකයි මට මතකයේ තියෙන මම ඒක පොඩ්ඩක් බලලා කියන්නම් තේන චෝරේන භවිතබ්බං ඔහු හොරෙක් විය යුතුයි ඒ හොරෙක් වෙන්නේ නැති කියලා අපි පාලියෙන් කියන්නේ තේන චෝරේන භවිතබ්බං දැන් භවති කියන ක්‍රියාපදය අකර්මකයි භවති වේ බෝ ධාතුවෙන් හැදෙන අකර්මක ක්‍රියාපදයන් භවති තේන චෝරේන භවිතබ්බං භවතියකින් තබ්බ පදේ හැදෙනවා භවිතබ්බං තොර මේක විශේෂණ පදේ නිසා එකත් අතියාවෙන් ගියේ චෝරේන භවිතබ්බන්නේ සොරෙක් විය යුතුයි හොරෙක් වෙන්න පුළුවන් චෝරේන භවිතබ්බන් එතකොට ඔහු හොරෙක් වෙන්න පුළුවන් තේන චෝරේන භවිතබ්බන් එහෙමයි යෙදෙන්නේ
චෝරේන මුනි
තතියානි දැන් උනේ කවුද දැන් දැන් අනිවාර්යෙන්ම කතරූපදී තතියා කර්මයක් නේ නැත්තේ තියෙන කතරූපදී තතියාවෙන් තියන්න සොරේ ඔහු සොරෙක් විය යුතුයි. නෑ සොරෙක් විසින් විය යුතුයි කියලා කියන්නේ නෑ. ඔහු සොරෙක් විය යුතුයි. ප්‍රථමාවෙන් තමයි අර්ථකේ. ඒක නිසා තමයි මම කියේ මේක කර්මකාරක නෙවෙයි. මේ වාක්‍ය කර්මකාරක නෙවෙයි. ඒක මතක තියාගන්න කියලා එකයි මුලින්ම කිව්වේ. මේ තබ්බ පදත් එක යෙදුණා කියලා මේවා කර්මකාරක නම් මේ විදිහට පද යෙදෙන්න බැහැනේ. මේක පාලියේ වාක්‍ය රටාවක් කියලා මතක තියාගත්තම හරි. දැන් තතියාවෙන් එන හැමතැනම විතින් කියලා කියන්න ඕන කියලා රීතියක් තියෙන්නේ. එහෙම නෑ. දැන් තතියාවෙන් එන හැම පදයක්ම සිංහලයේ විසින් කියලා යෙදෙන එකටම සමාන නෑ. ඒ නිසානේ තතියාවේ අර්ථ මහ ගොඩක් තියෙනවා. එහෙම නම් සමග කියලාත් අපි දාන්නේ සමහර තැනක. නේද? අහං මිත්තේන ගාමං ගච්ඡාමි. මම මිතුරා විසින් ගමට යමි කියලා කියන්නේ අපි කියන්නේ මම මිතුරා සමග ගමට යමි. ඉතින් එතන තතියාව සහ අර්ථ තතියාව කියලා මම කිව්වා. සහ අර්ථයක් ඒකේ තියෙනවා. ඉතින් ඒ වගේ තව අර්ථයක් තමයි මේ තතියාවේ යෙදෙන තව අවස්ථාවක්. පැහැදිලි නේද? ඒකේ අපි අර්ථ කියද්දි කියන්නේ නැහැ. ඔහු හොරෙක් විසින් විය යුතුයි. එහෙම කියන්නේ. තේරුණා නේද? ඔහු හොරෙක් විය යුතුයි. බුද්ධ දේශනාවේ තියෙන තැන් කීපයකුත් මම සටහනකුත් දාගෙන ආවා දැන් කට්ටියට නැත්තම් මේක ගැටලුවක් නේ. ඒ වගේ. ඔව් මේක මේ භවිතබ්බං චෝරේන භවිතබ්බං කියන එකක් තියෙනවා තැනක ඒකයි මට මතක. තව ඒ වගේ තැන් කීපයක් මම සටහනක් දාගෙන ආවා.
ප්‍රේතන්තර වාක්‍ය කිව්වේ කටියාවෙන්ද තත්ත්ව පිටක
පදය නපුංසක ලිංගයෙන්ද තැබිය යුතුයි කියලා දැන්ට ලියා ගන්න. නපුංසක ලිංගය.
බොහෝ විට.
ඔව්. බොහෝ විට නෙවෙයි. එහෙම දැන්ට ලියා ගන්න. එහෙම නොවන තැනක් තියෙයිද කියලා මම බලලා කියන්න. ඔන්න ඒ වගේ යෙදෙන එක තැනක්. ඔන්න මේක මේ කොහෙද තියෙන්නේ? ලාභගරහ ජාතක අට කතාවේ හොඳ සිදුවීමක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මන්ට මේ ලාභ සත්කාර ලබන ක්‍රමයේ කියලා දෙන්න. මේ චීවර වලින් එහෙම ලාභියෙක් වෙන විදිය කියලා දෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ දේශනාවක් කරනවා. කොහොමද කියන්නේ? ලාභ උප්පත්ති පටිපදම් මේ බන්තේ කතේත කියලා තමයි අර ගෝල ස්වාමීන් වහන්සේ අහන්නේ. මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ආවසෝ චතුහංගේහි සමන්නාගතස්ස ලාභසක්කාරෝ උප්පජ්ජති. ඉතින් කරුණු හතරකින් යුක්ත කෙනෙකුට ලාභ සත්කාර උපදිනවා. අත්තනෝ අබ්බන්තරේ හිරොත්තප්පං බින්දිත්වා සාමාඤ්ඤං පහාය. අනුම්මත්තේන ඒව උම්මත්තේන විය භවිතබ්බං. කොහොමද කෙටිම කිව්වොත් ඉතින් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන හිරියොතම් බිඳගෙන මේ පැවිදිකමත් අමතක කරගෙන ඒක අතහැරලා මේ සාමාන්‍ය ස්වභාවය අතහැරලා උමතු නැතුවම උම්මත්තකෙක් වගේ වෙන්න ඕන. අනුම්මත්තේන ඒව උම්මත්තේන විය භවිතබ්බං. අන්න එතන මේ භවිතබ්බං කියන පදේ තියෙන තැන. ඒකයි මම මේ සටහනක් දැම්මේ. අනුම්මත්තේන ඒව උම්මත්තේන විය භවිතබ්බං. තේරුම අනුම්මත්තේන ඒව උම්මත්තකයෙකු නොවීම උම්මත්තේන විය උම්මත්තකයෙකු මෙන් භවිතබ්බං විය යුතුයි. හරි, නිකන් කෙටිම කිව්වොත් පිස්සෙක් වගේ හැසිරෙනවා නම් ලාභ සත්කාර ලබන්න පුළුවන්. හරි, ඒක කාරණාව. පිසුනා වාචා වත්තබ්බා. පිසුනා වාචා කියන පදේ ශ්‍රීලිංගයිනේ. ඒ නිසා තමයි වත්තබ්බා කියලා එකක් තබ්බ පදේ ශ්‍රීලිංගයෙන් තිබුණේ. තේන ඔහු විසින් පිසුනා වාචා පිසුනු බස් වත්තබ්බා කිය යුතුයි. පැහැදිලිද? වාචා නේ. ඒකේ කතරු පදේ මේකේ නැහැ. නේ කොහොමද තියෙන්නේ? තේන බික්කුණා. තේන බික්කුණා. මේ ටික දේශනාවේ නැහැ. ඒ ටික අපි අතින් දාලා අර්ථ ගන්න ඕනේ. පිතුනා වාචා වත්තබ්බ. එතකොට කොහොමද මේකේ සෝ භික්ඛු පිසුණං වාචං වදති කියලානේ. සාමාන්‍ය අපිට මේකේ වාක්‍ය ලියන්න පුළුවන්නේ. කතෘකාරක වාක්‍යයක් විදිහට ලියනවා මේකම. සෝ භික්ඛු අන්තිමේ ලියනවා පිසුණං වාචං වාචං ဒုတိයාවෙන් වදති. හරිනේ. වදති කියන්නේ කියයි කියන අර්ථය. එතකොට පිසුණු බසක්, ඒ භික්ෂුව පිසුණු බසක්, එහෙම නැත්නම් කේලමක් කියයි. ඕකම අපිට කිය යුතුයි කියන අර්ථයට පෙරලනවා නම් මොකද්ද කරන්න ඕන? මේකේ කතරූපදී තතියාවෙන් තියෙනවා. සෝ භික්ඛු තේන භික්ඛුණා. පිසුණං වාචං කියන පදේ කර්මපදේනේ. කර්මය ප්‍රථමවට ගේන්න ඕන. පිසුණා වාචා ශ්‍රීලිංගයිනේ. වාචා ශබ්දේ ශ්‍රීලිංගයි. ඒ නිසා තමයි පිසුණා වාචා කියලා ශ්‍රීලිංග පදයක් විදිහට තියෙන්නේ. ශ්‍රීලිංගයි නම් තබ්බ පදෙත් ඉන්න ඕන ශ්‍රීලිංගයට. වත්තබ්බා කියන ඒ නිසා තමයි ශ්‍රීලිංගෙත්. හරිනේ. ඊට පස්සේ තව කාරණාවක් ස්වාමීන් වහන්සේ මතක් කරනවා. නට සදිසේන භවිතබ්බං. ඒ කියන්නේ මොකද්ද? නට කියලා කියන්නේ නළුවට නේ. එතකොට නළුවෙක් වාගේ රඟපාන්න පුළුවන් වෙන්න ඕන. නට සදිසේන භවිතබ්බ නළුවෙක් වාගේ වෙන්න ඕන. ඔන්න ලාභ සත්කාර ලබන්න. ඊට පස්සේ විකින්න වාචේන කුතුහලේන භවිතබ්බ. එතන විකින්න වාචේන. විකින්න වාචා එතන අර්ථය විකින්න වාචා යස්සසෝ විකින්න වාචෝ. ඒක අපිට පස්සේ පද හැදින හැටි දැනගත්ත හැකි. මේකේ අර්ථය සංවර නැති වචන ඇති තැනැත්තා කියන එකයි. සංවර නැති අසංවර වචන තියෙන. එතකොට කුතුහලීන කියලා කියන්නේ එතනත් කියන්නේ ඒ අර්ථයෙන් තමයි විප්පකින්න වාචෝ කියලා ඒක විස්තර කරන්නේ. විසුරුණු වචන ඇති. ඒ කියන්නේ ඔහේ කතා කරන. එහෙම කෙනෙක් විය යුතුයි. එතකොට ඔන්න ওই විදිහට ඉන්නවා නම් ලාභ සත්කාර ලබන්න පුළුවන්. මේකින් කියන්නේ ලාභ සත්කාර ලැබෙන්නේ හැමෝම මේ වගේ කියන එක නෙවෙයි. අපිට අපේ ಗುಣ නැතිව ලාභ සත්කාර ලබන්න ඕන නම් ওই දේවල් කළොත් ඔන්න ලාභ සත්කාර හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් අමනාප වෙලා යනවා. මේ කැමති වෙන්නේ නැහැ ඒකට. ඒ කියපු වචනෙට සතුටු වෙන්නේ නැහැ ගෝලයා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ මුණ ගිහිලා මේ කාරණාව මතක් කරනවා මෙහෙම දෙයක් වුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ වගේ සිදුවීමක් වුණේ ඉතින් දැන් විතරක් නෙවෙයි. මේ කෙනා ඊට කලිනුත් මේ වගේ කියලා ඔන්න මේ ජාතක දේශනාව දේශනා කරනවා. ඒකත් ඉතින් මතක තියාගන්න එක අපේ ජීවිතවලටත් ඉතින් වැදගත් කාරණාවක්. ඉතින් අපි ලාභ සත්කාර පස්සේ යනවා නම් ඉතින් අපිත් මේ අය වගේ කියන එක තමයි. දැන් ලාභ සත්කාර පස්සේ යනවා නම් අපිත් එතකොට ඉතින් මේ පිස්සු නැතුව පිස්සු තියන කෙනෙක් වගේ හැසිරෙනවා නම් ඔන්න ලාභ සත්කාර ලැබෙනවා. ඒකත් ඉතින් අපිත් ඇත්තරම මේ ගොඩට වැටෙනවා නේ. ඒක පස්සේ යනවා නම් ඒක නිසා ඉතින් ඒ ගුරු ස්වාමීන් වහන්සේලාත් ඉතින් නිතර මතක් කරනවා නේ වගේ නේද. ඒක නිසා ඉතින් අපි බණ කියන්න ඕනේ නැහැ. ඒවා ස්වාමීන් වහන්සේලා කියයි. ඉතින් මෙතනදී මේක මේ ව්‍යාකරණ කාරණාවත් තියෙන නිසා මම මේක ගත්තේ. හොඳ කාරණාවක්. හරි මේක තව අපහැදිලි තැනක් තියෙදි ඒ කියපු කාරණාවල අනිත් එක තව එකක් තියෙනවා. මේ වාක්‍ය උනම් ලියාගත්තත් කමන්නේ අරක ලියාගෙන මේක හැදුණු හැටි. ඒත් එක්කම නට සදිසේන භවිතබ්බ එකත් අපි ලියගමු එක කෙටි එකක් නිසා. නට සදිසේන මේ වාක්‍යෙම ලියමු. සෝ භික්ඛු නට සදිසෝ භවති
භවිතබ්බ.
ඊට පස්සේ ආයෙත් දෙන්නේ මේ කොට තමයි. මම මෙතෙන් ඒ කියලා දානවා. ඒකම මෙතෙන් ගත් වෙනවා. තේන වික්ුණා නට සදි තේන මේක තපියාව තියෙනවා. මේක අබ්බපදයක් වෙනවා. මේ භවති කියන්නේ අකර්මක ධාතුවක් නිසා භවිතබ්බං. සෝ භික්ඛු නට සදිසෝ භවති. ඒකේ කර්මයක් නැද්ද? නෑ, කර්මයක් නෑ. අර තියෙන නට සදිසෝ කියන පදේ එතකොට ආඛ්‍යාත පූර්ණ පදේ. පැහැදිලි.
නළුවෙකු කනි.
නළුවෙකු බඳු. සදිස කියන්නේ වගේ කියන අර්ථය. ඒ භික්ෂුව නළුවෙකු බඳු වෙයි. එතකොට මෙතන ඒ භික්ෂුව නළුවෙකු බඳු විය යුතුයි. නළුවෙක් වගේ විය යුතුයි. ඒ පාලි වාක්‍ය රටාවල් ඒවා මතක තියාගන්න. ඒ අපි කතා කරද්දී වුණත් මේවා යොදා ගන්න ඉතරහට මම සමහර තව ටික දවසකින් පාලියෙන් ප්‍රශ්න එහෙම අහනවා. එතකොට පාලියෙම උත්තරක් දෙන්න ඕන සිංහලෙන් නැතුව. හරි.
නළුවෙකු බඳු විය යුතුයි.
විය යුතුයි.
නළුවෙක් වගේ
නළුවෙක් බඳු කියන්නේ වගේ කියන අර්ථයේ නිපාතයක්. ලාභ ගරහ ලාභ ගරහ ජාතකය ලාභයන්ට ගරහන්න කරපු ජාතක දේශනාව හරි හරි එහෙනම් ඉස්සරහට අපි ඔන්න ඕකයි මේ තබ්බ පදවල රීතිය ඒක මතක තියාගන්න. එතකොට හැමතැනම තබ්බ පදයක් දැක්කු ගමම්ම මේක යුතුයි කියන අර්ථය ගන්න එපා. එහෙම ගත්තොත් අර්ථේ හැමතැනටම ගැලපෙන්නේ නැහැ. දැන් අපි සමහර ලාවට අපි හැම එකක්ම පරිවර්තනය කරන්නේ යුතුයි යුතුයි කියලානේ. ඒක නිවැරදි නැහැ. උදාහරණයක් විදියට ගන්තබ්බම් භික්කවේ සත්තාහකරණී. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ආරාධනාවක් කළොත් අපිට සත්තාහකරණීෙන් යන්න පුළුවන්. ඔන්න අම්මා ආරාධනා කරනවා නැත්නම් ගෞරව විදායකෙක් ආරාධනා කරනවා දැන් වස් කාලෙදී. මොන හරි සුදුසු කාරණාවකට එහෙමනොත් අපිට සත්තාහකරණී යන්න පුළුවන්. එතකොට අපි යෝග යා යුතුයි කියලා කිව්වොත් සාමාන්‍ය සිංහල ව්‍යවහාරය අනුව යා යුතුයි එපම අනිවාර්යයෙන්ම යන්න ඕන වගේ හැඟීමක් එන්නේ. සත්හගනේ යන්න ඕන. එතකොට නිකන් යන්න ඕන වගේ. එහෙම අර්ථයක් නෙවෙයි. යා හැකි. යා හැකි. නා යන්න පුළුවන්. ඒක තමයි අර්ථය. යා හැකි යාම සුදුසුයි. ඉතින් කැමති නම් යන එක ඉතින් හොඳයි. ඒ අර්ථය නිසා යන්නම ඕන කියන ඒ වගේ නියෝගාර්ථයක් එහෙම නෙවෙයි. පැහැදිලිනේ. ඒ වගේ ඒක නිසා ඒ නිසා තමයි ව්‍යාකරණ පොත්වල කියලාම තියෙනවා. මේ තබ්බ පද සක්ක අරහ කියන අර්ථවල යෙදෙනවා. හැකි කියන අර්ථයේ සක්ක කියන්නේ හැකි කියන අර්ථය. අරහ කියන්නේ සුදුසුයි කියන අර්ථය. ඒකට ඒ අර්ථ දෙකීමක් යෙදෙනවා. හරි මතක තියාගමු. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් අභ්‍යාසී තිටිය කියන්න පුළුවන් වෙයි. ආ තව කතාවක් කියන්න තිබුණා. කලින් ඒ කරගෙන ගිය එක මට කියන්න අමතකුණු කතාවක්. අපි අර ආඛ්‍යාත පදයක් විදියට කිතකය දාන අවස්ථාව තිබුණානේ. ආඛ්‍යාත පදේ වෙනුවට කිතකය දාන තැන් කලින් පාඩමේ අපි අර එදා කතා කරපු ටිකේ. ඒකෙදි මතක තියාගන්න ඕන ඒකෙදි කිතක පදය ඒ උක්ත පදේ ලිංගයත් ගන්නවා. අපි එතන කතා කරේ ඒක වචන නම් ඒක වචන වෙන්න ඕන, බහුවචන නම් බහුවචන වෙන්න ඕන කියන්නේ අපි කතා කරේ පුරුෂ ලිංග පදත් එක්ක විතරයි. කර්මපදයේ පුරුෂලින් ඒ කර්මකාරකය හැම පුරුෂලින්ගේම විතරයි ගත්තේ. හදිසි ස්ත්‍රීලිංග වුණොත් එහෙම. ඒ කිතක පදයක් ස්ත්‍රීලිංගේ වර්ණ ගෙන්න ඕන. ඒක වචන නම් ස්ත්‍රීලිංග ඒක වචන නම් අර පදෙත් ස්ත්‍රීලිංග ඒක වචන වෙනවා. උදාහරණයක් කියන්නම වෙයිද? ස්ත්‍රීලිංගේවත් කිව්වද? හා. කිවන්නේ? හා එහෙම කරා. ඔව් ඔව්. කිවද ඉතින්? හා එහෙනම් හරි. ඔයගෙන මගෙන් ඇහුවා මං හිතුවේ කිව්වේ නැද්ද කියලා. කියලා තියෙනවා එහෙනම් නේ. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. හතරවෙනි එක කවුද ඉදා නැවැත්වි කොහොමද කියාගෙන ආවේ?
හතරේ ගානින්න
සරලව මේ පිටක
අතීතයේ
වර්ණය ගන්නේ. නපුංසකයේ තියෙනවා ඊකාරාන්ත දණ්ඩී ශබ්දයක් තියෙනවා. ඊකාරාන්ත නපුංසක ලිංග අරන් බලන්න. වර්ණගිනි පොතක් තියෙනවා.
ඊකාරාන්ත ඊකාරාන්ත
නෑ දෙකම තියෙනවා. අට්ටි ශබ්දය සහ දණ්ඩී ශබ්දය.
අට්ටි
අට්ටි අට්ටි ශබ්දය ඊකාරාන්තයි. ඊකාරාන්ත දණ්ඩී ශබ්දය. පචිතවා පචිතවා කියන එක පචිත වන්තුනේ. ශබ්දය පචිත වන්තු. එතකොට ගුණ වන්තු ශබ්දය වගේ ඒ පචිත වන්තෝ පචිත වන්තා ඒ විදිහටනේ පුල්ලිංගේ ස්ත්‍රීලිංගේ ඊකාරයක් කියලාට වෙනවා. පචිත වන්ති පචිත වන්ති. දැන් ගුණ වන්තු ශබ්දය ස්ත්‍රීලිංගේට හදාගත්තා වගේම මේකෙත් ඊ යන්නක් කියලාට දාලා හදාගන්නවා. එතකොට ඊකාරාන්තෝ වර්ණගින්නේ කුමාරී ශබ්දය වගේ ඊට පස්සේ. හරි නේද? තව මොන හරි ගැටලු තියෙනවද?
සම්මාසිතා කිව්වේ
ඔව් ඒකෙද කිව්වේ කර්තෘකාරක අතීත කිතකය. ඔව් ඒ කියන්නේ නෑ කලාතුරකින් යෙදෙනවා කියන එක නෙවෙයි මේ පොතේ යෙදෙන්නේ කියලා. මේ අභ්‍යාසවල යෙදෙන්නේ. බුද්ධ දේශනාවේ යෙදෙනවා. හරි. තව ගැටලු තියෙද අහන්න බලන්න. හරි. තව වින මේ ටිකේ අපහසු ඒවා තිබුණාද අමාරු ඒවා වාක්‍යවල ඔක්කොම කතා කරන්න ඕනේ තියෙන්නේ කියන්න බලන්න ඊළඟ එක එහෙනම් ඉක්මනට අපි මේක ලියන්නේ නැහැ ඉක්මනට කියාගෙන යනවා ඔව් 29 කියාගෙන යමු ඉක්මනට ඊළඟට කාටද තියෙන්නේ කවුද කියවේ
ආයෙත්
මම දෙවෙනි එක ලිවි හොල්ඩ් එක තුන්වෙනි එක අසමයි එහෙමනම් කියපු නැති අය කියමුකෝ කවුරු හරි කමන්නේ කියන්න බලන්න ආයෙත් තුන්වෙනි එක දැන් ඒකත් කියන්නු කමන්නේ
ආයතය බුද්ධියමානෝ ආහාරෝ යාචකස්සති දාතබ්බෝ
ඒකේ මං කියන්නම් වනිත මේකේ දාතබ්බෝ කියලා පදේ අපි මේකේ වාක්‍යයක් දැක්කම ආපස්සට හදාගෙන යන්න ඕන. දැන් දාතබ්බෝ කියලානේ තියෙන්නේ. දැන් බලන්න ඕන මේක දෙනවා කියන ක්‍රියාව කර්මයක් තියෙන ක්‍රියාවක්. එහෙමනම් මේ තබ්බ පදවල මේ රීතිය එනවා. දැන් මේක දෙනවා කියන එකක්. එහෙමනම් ඒ දිය දෙන්නේ මොකක්ද? ඒකනේ කර්මය. ඒක එහෙමනම් මේකේ ප්‍රථමාවෙන් තියෙන ඕන හොයාගෙන යනවා. ආහාරෝ කියන එක එහෙමනම් දැන් ප්‍රථමාවෙන් තියෙන්නේ හරි. ඊට පස්සේ ඒ ආහාර කියන පදේට විශේෂණව තියෙනවා වනිතාය භුංජියමානු කියලා. මේක කර්මකාරක වර්තමාන කිතකයක්. කණු වනිතාව විසින් අනුභව කරනු ලබන අනුභව කරනු ලබන. එතකොට ඇයි බුංජිය කියලා ඊය කෑල්ලක් ඇවිල්ලා තියෙනවා මෙතන. බුංජිය ඇතරම බුංජියමානෝ ඊය කෑල්ලක් තියෙනවනේ. ඒ නිසා වනිතාව විසින් අනුභව කරනු ලබන්නා වූ ආහාරය යාචකයාටද දිය යුතුය. අන්න තබ්බ පදය. එතකොට තතියාවේ අර මේ දා තබ්බෝ කියන එක කර්ම පදේ දිහා බලාගෙන ප්‍රථමාවෙන් තියෙනවා පුල්ලිංග ප්‍රථමා එක වචනෙන්. ආහාරෝ කියන පදේ දිහා බලාගෙනයි තියෙන්නේ. මේකේ කත්‍රූ පදේ කෝදෙන්? කත්‍රූ පදේ මේ දා තබ්බෝ කියන පදේ ඒක නැහැ. ඔක ඉතින් කැමති දැන් ඔය කාටද දෙන්න කියන්නේ දැන් අපිටනේ. ඉතින් අපිට ඕන ඕක අම්මේහි කියලා දාගන්න පුළුවන්. තේරුණා නේද? වනිතාය භුංජියමානෝ ආහාරෝ. වනිතාය කියන එකම තමයි අතරම අම්හේහි කියලා දාන්න බෑ. වන් ඈ විසින් එහෙම නැත්නම් තාය ඈ විසින් යාචකයාටද දිය යුතුයි. ඒකයි අර්ථය. එතකොට තාය කියලා එකක් තතියවෙන් එන්න ඕනේ. එහෙමනම් නේ. ආහාර පදේ දිහා බලාගෙන වනිතා දැන් කර්මපදේ දිහා බලාගෙන යන්නේ. දැන් කර්මකාරක කිත කියන්නේ මේක. පැහැදිලි නේද? ආහාරෝ කියන පදේ දිහා බලාගෙනයි මෙතන බුංජියමානෝ කියන පදේ ගින් තියෙන්නේ. බුංජියමාන
වනිතා විසින් සංභාගන ලැබෙන ආහාරය යාචකයාටද
දිය යුතුයි. ඉතින් ඇය විසින් කියන එක තමයි මෙතන අර්ථය. එතකොට ඒ දාතබ්බෝ කියන කිතකයේ කත්‍රූපදේ මෙතන පෙන්නලා නැහැ. ඒකත් ඇත්තටම ඈ විසින් කියන එකම තමයි. තාය. දැන් මෙතන බුංජියමානෝ කියන කිතකයේ කත්‍රූපදේ තමයි වනිතාය කියලා තියෙන්නේ. පැහැදිලිද? අර පදෙත් ඉතින් ඈ විසින් කියලාම තමයි අර්ථය එතකොට එන්නේ. ඈ විසින් යාචකයාටද දිය යුතුයි. පැහැදිලිද? එතකොට අන්න තබ්බ පදයේ යෙදෙන රීතිය ගැනයි කතා කරේ. හරි. දීම ලබන්න චතුර්ථී ඉන්නේ. ඒ නිසා තමයි යාචකස්ස කියලා ආවේ. ඒ දෙන්නේ මොකක්ද? දීමට ලක් වෙන්නේ. ඒකනේ කර්මය. දීමට ලක් වෙන දෙයනේ. දැන් අපි කොහමද ඔක කතරුකාරක වාක්‍යයක් විදියට ලියනවා නම් ලියන්නේ බුඤ්ජමාන ආහාරෝ කියන එක වෙනස් කරන්න බෑ. වනිතා ඊට පස්සේ ඉතිරි කොටස දාන්න වෙනවා. තාය බුඤ්ජමානෝ ආහාරෝ යාචකස්ස දේති. අපිට එහෙම වාක්‍ය ලියන්න පුළුවන්. කොහමද? අපි බුඤ්ජමානෝ ආහාරෝ බුඤ්ජමානෝ ආහාරෝ වනිතා කතරුපදේ මම මෙතන ගත්තා. මෙතන ටිකක් පැහැදිලි කරන්න ලේසියෙන්ද? වනිතා යාචකස්ස දේති. යාචකස්ස දේති.
ඉතින් ඔහොම ලියන්න බැරි තමයි. දැන් වනිතා ඉස්සරහට
දාන්න
ඕනවත් හරිනේ.
ඊට පස්සේ මේකේ මේක නීත කොට
බුද්ධිය මාන ආහාරං
කියන ආහාරං මේක ආහාරං කියලා ඉන්නේ.
බුද්ධිය මාන
ආහාරං බුද්ධිය මාන ආහාරං කියලා ඉන්නවා. යාචකයාට දෙයි. මේක ඒකට කර්මපදේ වනිතාව කනු ලබන්නා වූ ආහාරය යාචකයාට දෙයි කියන එක මේ තියෙන්නේ. ඊට පස්සේ මේකම තමයි අර තබ්බ පදයක් දාලා හදාගන්නේ. තබ්බ පදයක් දාද්දී දෙයි කියන පදේ අපි ඒ තබ්බ පදේ දාන්න කලින් බලන්න ඕන දෙයි කියන ක්‍රියාපදේ කර්මය මොකද්ද? මේක දෙන්නේ මොකද්ද? ඒක එතකොට එන්න ඕන ප්‍රථම අර්ථ කර්මපදේනේ. ඒතර මේක ඉතරලා දාත්ත මේක ඒක වචන නිසා මේ ඉතරලා මේක හදාගන්න එක නේද? මේ පදයෙන් හදාගන්න ඕන. කර්මපදේ තබ්බ පදේ විදිහට තබ්බ පදේ නිසා කර්මය ප්‍රථමාවට එනවා. බුඤ්ජයමානෝ ආහාර මං කෙටියෙන් ලියනවා මෙතන. ආහාර මේ පදේ තතියාවට යනවනේ. කතෘ පදේ දැන් කියපු රීතිය හැටියට තතියා වනිතාය මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක හිම්ම දේති කියන එක තබ්බ පදේ දාලා මෙන්න මේක දිහා බලාගෙන ඒ අනුව ලියන. හරි නේද? මොහොම ලියාගත්තම පැහැදිලි. ඊට පස්සේ ඔන්න ඕක මාරු කරලා ඉතින් යටින් ලියා ගන්න නේද? වනිතායේ පදේ මුලට අරගෙන දැන් ලියාගත්ත හැකි. පැහැදිලිද? හරි නේද? එතකොට කණු ලබන්නා වූ ආහාරය තමයි යාචකයාට දෙන්නේ. පැහැදිලිද? එයා ආහාරයට ගනිමින් ඉන්න එක, කමින් ඉන්න එක තමයි යාචකයාට දෙන්නේ කියන එකයි මුල් වාක්‍යයේ තේරුම. පැහැදිලිද? ඊළඟ එකේදී තින් දිය යුතුය කියන අර්ථය ගන්න අන්න හදපු විදිය. පැහැදිලිද?
දීන
සුදුසුයි. සුදුසුයි කියන්නේ. දිය හැකි කියලා කිව්වේ. හරි. ඉක්මනට යමු එහෙනම් ඊළඟ එක. කියන්න.
සාමාන්‍යයෙන් කියන බැරි නම් ඒක
ඒක තවන්නේ අහගෙන ඉන්න පුළුවන්. හරි. කියන්න මන්නේ නැහැ.
උත්තේ විහිතරේච්ච මාත්තරෝ පිතා පිතරෝච වන්දිතා
පූජිතා පූජිතාච හොಂತಿ.
පුත්තු විසින්ද දුවරු විසින්ද මව්වරුන්ටත් පියවරුන්ටත්
නෑ තත් කියලා ගන්න එපා. මව්වරුද පියවරුද
මව්වරුද පියවරුද වන්දනාද පූජාද
නෑ. අපි ඒක කිතකය කර්මකාරක අතීත කිතකයක්නේ පූජිත වන්දිත කියන්නේ. එතකොට කියන්න ඕන වඳිනා ලද්දාහුද පුදනා ලද්දාහුද වෙති. ඒක නාම පදයක්. වඳිනා ලද කියන පදේ බහුවචන පදේ වෙයි තියෙන්නේ. තේරුණාද? ඕක අපි කතෘකාරකේට වාක්‍යයක් විදිහට අපි ලියනවා නම් පුත්තාච දීතරෝච මාතරෝච පිතරෝච ဒုတိယවෙද්දීකේ එන්නේ වන්දಂತಿ පූජෙන්ති වන්දಂತಿ පූජෙන්ති වඳිත් පුදත් කිටියම කිව්වොත් පුත්තුත් දූවරුත් අම්මලාටත් තාත්තලාටත් වඳිත් පුදත් කියන එකයි එන්නේ. ඒක එතකොට අපි මේ තබ්බ පදේ දාපුවම තබ්බ පදේ නෙවෙයි මෙතන තියෙන අතීත කිතක පදයක්. පැහැදිලිද? අතීත කිතක පදයක්. අතීත කිතක පදය වන්දිත පූජිත කියලා කියන්නේ. ඒ දෙක ඒ ආවම ඊට පස්සේ මොකද වෙන්නේ? කතෘ පද දෙක තතියාවට ගියා. කර්ම පද ဒုတိයාවට මේ ප්‍රථමාවට ආවා. මාතරෝ පිතරෝච කියලා ප්‍රථමාවෙන් තියෙන්නේ. ගැටලුයිද? හරිනේ. හා. මේක මතක තියාගෙන තියෙන්නේ වන්දිත පූජිත කියන වගේ තේරුම. වඳිනා ලද පුදනා ලද. අරත ප්‍රත්‍ය කියලා වලට එකතු වෙලා තියෙනවා. ඔව් වඳිනා ලද පුදනා ලද. එතකොට ඒක බහුවචනෙරෙද්දී වඳිනා ලද්දාහු පුදනා ලද්දාහු.
සාමයේ
මේ යදෝ කිනුම් කරේ කියලා. බැ. එමුණත් වන්දි තබ්බාච පූජි තබ්බාච. තබ්බ පදේ නින්න ඕනේ. එහෙමනම් හරි. ඔය වාක්‍යෙම මේ විදිහට ගන්න පුළුවන්. වන්දි තබ්බාච පූජි තබ්බාච. හරි. ඊළඟ එක ගැටලු තියෙනම් අහන්න ඉක්මනට. ඒකේ පැරණි පොතේ නම් පූජේ තබ්බෝ කියලා පදයකුත් තියෙනවා. හා ඒකත් ඔන්න සටහන් කරලා. සබ්බේහි බුද්ධෝ කියලා එකට කියන්නේ. සියලු සබ්බේහි කෙනෙක් කොහොමද කියන්නේ? මොන විභක්තියද? විභක්තිය මොකද්ද? දැන් කියපු රීතිය අමතක වෙලා. දැන් ඔය තතියාවෙන් තියෙන්නේ මොකද්ද? ඔය කතෘපදී. සියල්ලන් විසින් බුද්ධෝ බුදුරජාණන් වහන්සේ වන්දිතබ්බෝච වැඳිය යුත්තේද? පැහැදිලි නේ ඒවා ඔක්කොම විස්තර කරන්න ඕනේ.
ඒක මේ අවතරයි මේ සම්පූර්ණ කියන්න ඕනේ නැහැ.
බැ. සියල්ලන් සියල්ලෝ සියල්ලෝ කිව්වත් ඔව් ගැටලුවන්නේ. සිංහලේ නම් අපි විසින් කියලා ගොඩක් වෙලාවට කියන්නේ සියල්ලෝ බුදුරජාණන් වහන්සේ වැඳිය යුත්තේද පිළිය යුත්තේද වෙයි. මම දන්නේ සිංහලේ සියල්ලන් විසින් කියලා ඔක කියනවද කියලා ඔය යුතුයි කියන තැන්වලදී. ඒක පොඩ්ඩක් බලන්න. සියල්ලන්
විසින්
තියෙනවනේ. තියෙනවා. ඔව්. ඒක ගැටලුවක් නම් පේන්නේ. ඒක එන්නේ ඒක අකර්මක ධාතුවක නම් එන්නේ නැහැ. අකර්මක ධාතු දැන් මේක වන්දිතබ්බ පූජේ තබ්බ කියන දැන් අපි බලමු සිංහල පැත්තේ මේව තියෙද? ඔව් ඒ තැන්වල එහෙම තියෙනවා ස්මා. ඒ නිසා ඒ තැන් සකර්මක ධාතුවකදී එහෙම විසින් කියන කැලල කියන එක හොඳයි. අකර්මක ධාතුවකින් හැදෙන එකදී දැන් අර මං කියේ තේන චෝරේන භවිතබ්බං. ඔහු සොරෙකු විසින් විය යුතුයි කියලා අපි කියන්නේ. ඔහු සොරෙක් විය යුතුයි. හැබැයි කර්මයක් තියෙන තැනක ඒක යෙදෙද්දී ඒ තැනකදී විසින් කැලල අපි දාලා තතියාවෙන් ඒ තියෙන විදිහට මාර්ථය කියපුවම හරි.
සිංහල ලියලා බලන්න අනිවාර්යයෙන්ම
විසින් කියන එක තියෙනවා. හැබැයි හැම තැනම අතන දාන්න බෑ. තේන චෝරේන භවිතබ්බං කියන තැනක. ඒකට ඔහු සොරෙකු විසින් විය යුතුයි ඒක ගැලපෙන්නේ. සාමාන්‍ය ඔව් අනිත් එක මේක ලියන්න ඕන. යෙදෙනවා කියලා. එහෙම මතක තියාගත්තම හරි. හරි. ඊළඟ එක. තව ඔක්කොම කියන්න ඕනද? කියාගෙන යමුද මම? වෙලා යනවා.
ලද්දාහු වෙති.
එතකොට ඒවා අතීත කිතක පද. හට කියලා කියන්නේ ගෙන යන ලද. ආහට කියන්නේ කෙනෙන ලද. එතකොට ඒ පද අන්නර සොරොන් විසින් ගෙන ගියා වූ අශ්වයෝ ස්වාමී විසින් නැවත ගෙන එන ලද්දාහු වෙති. ඒකත් අර පළවෙනි වාක්‍ය වගේම එකක් ඈ. පළවෙනි වාක්‍ය වගේම ඒ ක්‍රමයේ තමයි ගින් තියෙන්නේ. බහුවචන වෙලා තියෙනවා ඒක විතරයි වෙනස. මෙතනත් එතකොට චෝරේහි හටා අස්සා කියන පදේ, එතන අස්සා කියන පදේ කත්‍රූ පදේ. හෝති අස්සා හොන්ති කියන එකයි වාක්‍ය. ආහටා කියන පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ. ඒකට මෙතන ආඛ්‍යාත පූර්ණ පදේ. සාමිකේහි පුන ආහට ස්වාමීන් විසින් නැවත ගෙන එන ලද්දාහු වෙති කියන එක. ඒක අර පළවෙනි වාක්‍ය වගේම ආඛ්‍යාත පූර්ණ පදයක්. හොන්ති කියන හූ දහතුවෙන් හැදුණු පදයක් නිසා. පැහැදිලි නේ? එතකොට චෝරේහි හටා කියන කොටස, හටා කියලා තියෙන්නේ අස්සා කියන පදේට විශේෂණවයි. පැහැදිලිනේ? හට කියන පදේ, ගෙන ගිය කියන පදේ, අස්සා කියන පදේ බහුවචන නිසා හටා කියලා බහුවචන තියෙනවා. සොරුන් විසින් ගෙන ගිය, එහෙම නැත්නම් ගෙන යන ලද අශ්වයෝ. හරි, ඊළඟ කමන්නේ උස්තාහෙගම්
සාරුණා පහලියමානෝ අස්සෝ සිංගම් දාව සාරදිනා තථාචාර්ය විසින් පහාරියමාන පහාර දෙනු ලැබූ
වර්තමාන කාලයි.
පහාර දෙනු ලබන අස්සෝ අශ්‍රයා සීගම් දාවති වේගින් දුවයි.
හරි. එතකොට ඕකේ වාක්‍ය ඇත්තටම අස්සෝ සීගම් දාවති අශ්‍රයා වේගින් දුවයි. ඒ අශ්‍රයා මොන වගේ අශ්‍රයද ඔන්න ඒක විස්තර කරන්න තමයි යන්න අර කර්මකාරක කිතකයක් අරන් තියෙන්නේ. රථාචාර්යා විසින් පහර දෙනු ලබන, පහර දීමට ලක් වෙන. එතකොට පැහැදිලි එකනේ. හරි. ඊළඟ එක. ඒක තුම් හේහි කියලා හදාගන්න. තුම් හේහි. හොන්ති. හා. වෙත් පින් කර යුතු වෙත්. පැහැදිලිනේ කනේ? එතකොට ඒකෙත් තුම් හේහි කොහොමද ඕකේ? තුම් හේ දාන දානානි පදේ ဒုတိယවෙත් තියෙන දානානි කියලාමයි අපි ඒක දානේ කියලා ගමුකෝ. වෙනස් පදයක් නේද? එතකොට දානං දානා දානානි දානං දානේ දානානි කියලානේ ဒုတိယවෙන් තියෙනවා. එතකොට අපි ඒක දානේ තුම් හේ දානානි දේති. තුම් හේ දානානි දේති. නුඹලා දන් දේති නෙමේ දේත. තුම් හේ දානානි දානේ දේත කියලා අපි වාක්‍ය ලියනවා. ඕක තබ්බ පදයක් දාලා වන් ලිව්වොත් මේ විදිහටයි එන්නේ. තුම් හේ දානේ දේත. එතකොට දේත කියන ක්‍රියාපදේ තබ්බ පදයකට දාපුවාම ඊට කලින් මේකේ කර්මය හොයාගන්න ඕන. දානේ කියන පදේ තමයි කර්මය. ඒක උත්තර කරලා ප්‍රථමාවට ගත්තාම දානානි ප්‍රථමා බහුවචනයි. දානානි කියන පදේ දිහා බලාගෙන තබ්බ පදේ දානවා. දේති කියන ක්‍රියාපදයෙන් හැදෙන තබ්බ පදේ. එතකොට දා තබ්බ කියලානේ තියෙන්නේ. ඒක නපුංසක ලිංග බහුවචන නිසා දා තබ්බානි කියලා හදාගන්න. පැහැදිලිනේ? දානේ දා තබ්බානි. කවුද දෙන්නේ? තුම් හේ කියන පදේ තතියවට යනවා. තුම් හේහි හැදෙන විදිය පැහැදිලි නෙමෙයි. ඒ වගේම මේ රටාව අල්ලගන්න. එතකොට ඉස්සරහට ලීසි වෙයි. අපිට නිකන් මේ වාක්‍ය ටික කියවන් යන එක නම් තේරුම්වන්නේ නැහැ. ඊට වඩා මේකේ රටාව අපි අල්ලගන්න උත්සාහවත් වෙමු. හරි, ඊළඟ එක.
මයා දීයමානං බුද්ධිතුන් බහෝ යාචක ආගතා. දීයමානං කියන්නේ නැත්නම් දෙනු ලබන්නේ.
ඔව්. දෙ දීය කියලා ඊය කැලලා තියනවා නේද?
දීයමානං.
හරි.
මා විසින් දෙනු ලබන්න
දෙනු ලබනා දෙය
දෙනු ලබනා දෙය බුද්ධිතුන් කෑමට බහෝ යාගත යාචක ආගත බොහෝ යාචකයෝ ආගත කියන්නේ ආවා ආවා හරි
ආගත ආවා ආවාහු ඒක ඉතින් දැන් බහුවචනට දාද්දි ආවාහු වෙති හරි නේද එතකොට ඔතන ඕවා අපි අනිත් පැත්තට දාන්න ටිකක් ඉතින් හුරු වෙන්න ඕන කොහොමද මේක නම් ඇත්තටම යාචකා ආගත කියන පදේ යාචකයෝ ආවාහ කියන අතීත කිතකයක්නේ ආගච්ඡින්සු යාචකා ආගච්ඡින්සු කියලා තමයි වාක්‍යෙ එන්නේ ඉතිරි පදේ නම් තුම් ප්‍රත්‍යක්නේ තියෙන්නේ ඒ නිසා ඒකෙදී ඉතිරි ටිකේ වෙනසක් ඉන්නේ නැහැ මා විසින් දෙනු ලබන දෙය කෑමට කියලායි තියෙන්නේ. ඒක ඉතින් වෙනස් වෙන්නේ නැහැ මේ විදිහටම හිටින්නේ. ඒක කතරුකාරකට හරවනවා කියලා කරන් දෙයක් නැහැ. එතකොට මොකක් කෑමටද මා විසින් දෙනු ලබන දේ දීමට යටත් වුණු දේ මම දුන්නු දේ කියන අර්ථය. මෙතනන් දෙනු ලබන කියලා තියෙන වර්තමාන කාල කිතකයක්. දීයමාන දෙනු ලබන්නා වූ දේ පද ඒකේ ගැටලුවක් තියෙද පදවල?
දැන්
දෙය ගැන කියවෙන්නේ නැහැ. දීය මානං කියන එකෙන්ම දෙනු ලබන්න එහෙම නැත්නම් දෙනු ලබන දෙය කියන අර්ථය තියෙනවා. එතකොට ඒ තැන්වල අපි අර්ථ ගන්න ඕනේ තැන්වල දෙනු ලබන දෙය කියන එක. දීය මානං කියන එකේ දීය මානං භෝජනං. දෙනු ලබන භෝජනය. භෝජනය කියන පදේ නැති නිසා අපි අතින් දාලා ගන්නවා දෙනු ලබන දෙය. හරි නේද? ඊළඟ එක. හරි.
මන්තා දෝලි තත්ථං රත්තං නාදාය අදින්ගත. කාන්තාව සේදී වස්ත්‍ර වැගෙන මොලියට ගියා වෙයි.
ඒකෙත් ඇත්තට මේ දෝවිතබ්බානි වත්තානි කියන පදේ සේදිය යුතු වස්ත්‍ර කියන එකනේ. ඇය විසින් සේදිය යුතු වස්ත්‍ර. එතකොට මේ වත්තානි කියන පදේ තමයි ඒකේ කර්මපදේ. පැහැදිලිනේ. මේ වස්ත්‍ර කර්මපදේ නිසා ඒ අනුව තමයි වත්තානි කියන පදේ දිහා බලගෙන දෝවිතබ්බානි කියලා කිතකය ගිහින් තියෙන්නේ. සේදිය යුතු වස්ත්‍ර. හරි. එතකොට වාක්‍යයේ ඒ කොටස අපි අයින් කරලා ගත්තොත් වනිතා වත්තානි ආදාය නදින් ගතා කියලායි වාක්‍ය තියෙන්නේ. වනිතාව ඉති වස්ත්‍ර අරගෙන නදියට ගියා. ගියා කියන අර්ථයෙන් තමයි ගතා කියලා තන තියෙන්නේ අතීත කිතකයකින්. ගියාය කියන අර්ථයෙන්ම තමයි. අතීත කිතකයක්නේ මං කිව්වා. අතීත කිතකයක් මේ ගත කියන ඒ වගේ පද ඍජුව අපි කියන්නේ නැහැ මේකේ කර්ම පදයක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ඒ ගත කියන වගේ පදවලදී අතීත කිතකයේදී කර්මය උක්ත වෙන්නේ නැහැ. නදියටනේ ගියේ. නදින් කියන පදේ ප්‍රථමවට ආවේ නැහැ. ඇයි ඒ යාම කියන එකට ලක් වෙනවා කියලා අපි කියන්නේ නදිය. ඒ නිසා මේක ප්‍රථමවට ගන්නෙ නැහැ. දැන් ගත කියන එක නැත්තම් ඇත්තටම අතීත කර්මකාරක කිතකයක්. ගත තයන්නේ ඉන්නේ එහෙමනේ අපි කිව්වේ කත බුත්ත පචිත ඒ වගේ ඒවා කර්මකාරක චිතක කියලා කිව්වේ. ඒ කර්මකාරක චිතක ප්‍රත්‍යක් යෙදෙද්දි මතක තියාගන්න ඕන අකර්මක ධාතුවකින් මේ ත ප්‍රත්‍ය යෙදුනොත් ඒ තැනකදී මං ඉදයි කතා වුණා කිව්වා මතකයි. ඒ තැනකදී උක්ත වෙන්න කර්මපදයක් නැහෙනේ. ඒ නිසා එතනදී කර්මපදයක් යෙදෙන්නේ නැහැ. ඒ විදිහට කත්‍රු ගැන තමයි එතනකදී කියවෙන්නේ කියලා. එතනකදී කත්‍රුකාරකෙන් යෙදෙනවා කියලා මං කිව්වා. නිසීදති කියන එක නිසින්නෝ කියලා යෙදෙන්නේ අතීත කාලෙන් අතීත කිතකය. එතකොට සෝ නිසින්නෝ හෝති ඔහු හුන්නේ වෙයි කියලායි අපි අර්ථය කියන්නේ. ඒකේ ඉඳගත් පුද්ගලයා දිහා බලාගෙනමයි වර්ණගෙන්නේ. කර්මපදයක් නැති නිසා අතීත කිතක. හරි. ඊළඟ එක
යුවතිය මාතාය උත්තං කතං සත්තා කන්‍යාය නිහතමානි
නීයමානානි පුප්පානි
පුප්පානි නගංස
ගන්හිංසු
යුවතිය තරණියෝ තරණිය මාතාය උත්තං
මාතුයා උත්තං
මාතුයා උත්තං තරණියන්ගේ
මවද යුවතියෝ කියන පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ බහුවචනෙන්. එතකොට යුවතිහු මාතුයා වුත්තං කතං සුත්වා.
එතකොට අම්මලාගේ කතාව.
ඔව්. මව විසින් වුත්තං කියන ලද
කතාව
අසා. අසා.
කන්‍යාය කන්‍යාවන්
විසින්
විසින්
කන්‍යාව විසින්
කන්‍යාව විසින් ගෙන ලද මල්
ගෙන යනු ලබන මල්
ගෙන යනු ලබන මල් නොගත්
නොගත්. එතකොට ඒකේ මතක තියාගන්න තියෙන්නේ අර මව විසින් කියු කතාව අසා. මව විසින් කියු කියද්දි කියන ලද කියද්දි ඒ කතාව කියන පදය වගේම වුත්තං කියන පදේ එතකොට අතීත කිතකයක් මේ වුත්තං කියලා කියන්නේ. එතකොට කතං කියන පදේ නපුංසක ලිංගයේ නිසා තමයි බිඳුවක් කෙලවරේ තියෙන්නේ නැතුව ද්විතියාව එහෙම නෙවෙයි මේ. පොඩකින්ද නෑ මෙතනදී ද්විතියාවක් තමයි මේ තියෙන්නේ. ද්විතියා මේක වර්ණය ගන්නේ කතා කියලා. කතා මෙතන සුත්වා කියලා පදයක් තියෙනවානේ පූර්වක්‍රියාවක්. ඒ සුත්වා කියන පූර්වක්‍රියාවේ කර්මය තමයි කතං කියලා කියන්නේ කතාව. ඇහුවේ මොකක්ද? කතාව. අන්න ඒකට විශේෂණව තමයි අතීත කිතකය ගිහින් තියෙන්නේ. වුත්තං කියන ලද කතාව. ඒ නිසා ဒုတိයයි ඈ නපුංසකලින්ග නෙවෙයි. හරි නේද? කියන ලද කතාව. හරි.
මෝහේති විඤ්ඤාණි වත්තානි විග්ගෝහි ඊතානි පොන්ති අපවිදින් දුන්නා වූ සියලු
විස්තරය ඔව් දුන්නා කිවර කමන්නේ. ඊතෙන් වල අර අර්ථය ප්‍රකට වෙන දෙන ලද කියලාම කියන එක හොඳයි.
දෙන ලද කිවරු විග්ගෝහි වෙනි යන
ලද්දාහු වෙති.
ලද්දාහු වෙති.
ගෙනියන ලද්දේ වෙති. හරි නේද? ඊළඟ එක කවුද කියන්නේ?
හා 13 තීයෝ අහිනා දත්තෝ බාලෝ විද්දස සංකතං නීතෝ හෝති. ඊයේ සර්පේ අන්තිම දෂ්ට කරමින් ලැබූ ළමයා විදාසමිතේට කියන ලද්දේ
වෙයි. ඔය තැනක කවුරු හරි ඇහුවොත් ඔය පද විස්තර කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. මේක ඇයි මේ විභක්තියෙන් ආවේ? ඒ ටික හුරු කරගෙන තියාගන්න ඕනේ. හරි. උතර නීතෝ කියන පදේ ගෙන යන ලද්දේ කියන එකනේ. බාලෝ කියන පදේ දිහා බලාගෙනයි තියෙන්නේ. හරි. ඊළඟ එක කවුද කියන්නේ?
බිකුලි බිකුලි ධම්මෝ දේසී තබ්බෝ
දේසී තබ්බෝ
දේසී තබ්බෝ දේසී තබ්බෝ මිනිස්සෙහි සුනි තබ්බෝච හොති. බිකුන් විසින් දේසු ධර්මය මිනිස්යන් විසින් අතරල
අසන
ලද්දේ නෙවෙයි.
ලද්දේ නෙවෙයි. යතු කියන අර්ථයේ තබ්බ පද යන්නේ තියෙන්නේ.
තබ්බෝ.
ඔව්. ඔක මෙහෙම අර්ථ කියන්න ඕන. බික්කූහි භික්ෂූන් වහන්සේලා විසින් ධම්මෝ දේසේ තබ්බෝ. ධර්මය දේසිය යුතුය.
දේසී තබ්බෝ.
ඔව්. දේසීම සුදුසුයි. මනුස්සෙහි මනුෂ්‍යයන් විසින් සුනිතබ්බෝච හෝති. ඒ ධර්මය ඇසිය යුත්තේද වේ. හරි. එතකොට මේ සුනිතබ්බ කියන පදේ බුද්ධ දේශනාවේ බොහෝ විට තියෙන සෝතබ්බ කියලා. සෝතබ්බෝ. ඒකත් ඕනනම් සටහනක් වගේ දාගන්න. මේ සුනිතබ්බ කියන පදේ ව්‍යාකරණ පොත්වල විතරයි අතරම තියෙන්නේ. බුද්ධ දේශනාවේ හැමතැනම තියෙන සෝතබ්බෝ කියලා ඊට සමාන පදේ. තොටි ධම්මෝ කියන පදේ දිහා බලාගෙනමයි මේ සෝතබ්බෝ සුනිතබ්බෝ කියන පදෙත් තියෙන්නේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට කර්මය මේකේ වාක්‍යයේ කර්මපදයේ ධම්මෝ කියන පදේ බික්කු ධම්මං තේසේති. මනුස්සා ධම්මං සුනාති කියන සුනන්ති කියන ඔන්න ওই වාක්‍ය දෙකේ එකතුව තමයි ওই තියෙන්නේ. තේරුණාද? එතකොට බික්කූහි කියලා එක තතියාවට ආවා ධර්මයේ දේශනා කරන පිරිස. ඒ වගේම අහන පිරිස මනුස්සෙහි කියලා තතියාවට ආවා. ධර්මය කියන පදේ කර්මය ප්‍රථමවට ආවා. ඒක දිහා බලාගෙන කිතක පද දෙක, තබ්බ පද දෙක ප්‍රථමවට ආවා. හරිනේ. එහෙනම් ඊළඟ අනිත් පැත්ත ඒක ගැටලු තියෙනවා දෙකේ. කීපයක් අපි කතා කරන් යමු ගැටලු තියෙන තැන් ටික විතරක් අපි.
පාලීකේ සානාද 11 වෙනිදේ කර්තුකාරක වාක්‍යන්නේ නිවති උමා කියවුවා
කොකේද
මේ දැන් අපි
උයන්හි කැපිය යුතු එකද නැහැ
හා
යුවතියෝ නැහැ නැහැ ඒක කර්තුකාරක වාක්‍යයක් කර්තුකාරකයි ඕකේ මතක තියාගන්න තියෙන්නේ මැදට එනවනේ කොටස් ඒවට අපි කියනවා අන්තර් වාක්‍ය සහ වාක්‍ය ඛණ්ඩ කියලානේ එතකොට අන්නේ අන්තර් වාක්‍ය වාක්‍ය ඛණ්ඩ තියෙනවා කර්මකාරකයේ යෙදුණු කතුරුකාරක වාක්‍ය ඇතුලේ. ඒ වගේම ඉතින් අපි පස්සේ වැඩිදුර කතා කරමු තුන් වෙනි පොතේදී තමයි ඒවා වෙන් කරගන්න විදි කතා කරන්නේ. හරි. අනිත් පැත්ත
අන්තර් වාක්‍ය 14 වාක්‍යයෙන් කැලි කොමසන් බික්කු ධම්මං දේසේති.
බික්කු ධම්මං දේසේති. දේසේතිම කියන එක නෙවෙයි අර දෙසයි බික්කු ධම දේසෙන්ති බහුවචනේ දේසෙන්ති ඈ දේසේති නෙවෙයි. හරි. මනුස්සා ධම්මං සුනන්ති. හරි නේද?
සාන්තිගේ දේශනාකල යුතුද කියලා දයන්න කියන දෙම්මද වරදක්.
ඔව්. දේශනා කළ යුත්තේද මිනිසුන් විසින් ඇසිය යුත්තේද වෙයි. හරි. අනිත් පැත්තේ අපි ගැටලු තියෙන තැන් ටික ඉක්මනට කතා කරයම් කීපයක් හරි. එකක් නම් ගැටලු යෝකේ ඔය අන්තිම එක ටිකක් සංකීර්ණ වාක්‍යයක්. සංකීර්ණ කියන්නේ එකවර හිතා ගන්න බෑ. ඒක ඒකෙන් පටන් ගමු. කවුද? තේජානන්ද. කියනවා නේද? දැන් ඒක මම කරන්නේ අනිත් පැත්තටත් කියමු. මිනිසුන්ට කියලා උතන තියෙන්නේ. නොලැබිනිනේ. ලැබුණේ නැහැ. ලැබුණා හෝ නොලැබුණා ඒ ලැබීම ලබන කෙනා අපි තියන්න ඕන විභක්තිය. යමක් ලබන කෙනා ප්‍රථමද? ဒုတိය? දැන් එව්වත් එකම මතක වෙලා හරි වැඩි. ආයේ යවන්න වෙනවා. මේ මොන්ටිසෝරි වනේ. එක වසරක් නෙවෙයි. චතුත්ති ප්‍රධාන සම්පදානී චතුත්ති නේද? දීමක් ලබන්න. එහෙමනම් ගමට ගිය වෙලෙඳුන්ට ගාමං ගතානම් මනුස්සානම් නෙවෙයි වාණිජානම්. හරි. ගාමං ගතානම් වාණිජානම්. අනුභව කළ යුතු ආහාරයක් නොලැබුනි. ඔන්න ওই ටික තමයි අපි වාක්‍ය ගලප ගන්න ඕන. මේ නොලැබුනි කියලා කියන්නේ ඒ මෙතන කතරූපදයක් නැහැ. මේක ඇත්තටම කර්මකාරක අර්ථයක් තියෙන වාක්‍යයක්. එතකොට ලැබුණට කියනවා ලද්ද. ලද්ද. එතකොට මේ ලැබුණේ මොකක්ද කියලා බලන්න ඕන. කර්මපදේ ආහාරයනේ. ආහාරය. එතකොට අන්න ආහාර කියන පදේ ප්‍රථමවට එන්න ඕන. ආහාරෝ න ලද්දෝ. ආහාරයක් නොලැබුණේය. ආහාරය කියන එක අපි විශේෂණ කරනවා තබ්බ පදයකින්. අනුභව කළ යුතු. භුංජි තබ්බෝ. භුංජි තබ්බෝ ආහාරෝ න ලද්දෝ. අන්න ඒ පැත්තට අනිත් පැත්තට පිටිපස්සෙන් තමයි වාක්‍ය පටන් අරගෙන කියාගෙන ඉන්න ඕනේ. ඒ හදාගෙන ඉන්න ඕනේ. නැත්තම් හදන්න බෑ ඒ වාක්‍ය. එතකොට නොලැබුණි කියලා කියන්නේ ලැබුණ නැත්තේ මොකද්ද? ආහාරයක්නේ. එහෙමනම් මේක කර්මකාරක පදයක්. ලැබෙනවට කියන්නේ ලද්ද. ලැබුණු කියන අර්ථය ලද්ද. එහෙමනම් නොලැබුණේ නම් න ලද්දෝ කියලා අපි එතනින් පටන් ගන්නවා. නොලැබුණු මේක එහෙමනම් අතීත කර්මකාරක කිතකයක්නේ ලද්ද කියලා කියන්නේ. ඒ දිහා බලාගෙන කර්මපදේ ආහාරයේ ප්‍රථමාවේ ඒ විදිහට එනවා. හරි. එතකොට ගාමංගතානම් manussානම් භුංජිතබ්බෝ ආහාරෝ න ලද්දෝ කියලායි වාක්‍යෙන්න ඕන.
ආහාරම්බෙන්නේ
නැහැ. ආහාරෝ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් වැරදි. ප්‍රථමාවටම එන්න ඕන.
සාධේ
නෑ ලබි කියලා ගන්න බෑ. ලබි කියන පදේ ක්‍රියාපදයක්. ඒක කර්තෘකාරක ක්‍රියාපදයක්. මම ඊට පස්සේ ඕක ගැන සෑහෙන්න හිතුවා. මේ වාක්‍ය ඊට පස්සේ මම අතරම බැලුවා. මේ වගේ අවස්ථාවක් බුද්ධ දේශනාවේ කොහෙද තියෙන්නේ? කොයි තැංගානක් මේ එකතු කරලා ලියාගෙන ආවා. ඒ ලද්ද කියන පදය එක උක්ත වුණ කර්මපදයයි. ඒත් එක්කම මේ වගේම ගමට ගිය වෙලෙඳුන්ට වගේම චතුත්ති පදත් තියෙනු තැන් තියෙනවා ත්‍රිපිටකේ. ඒ නිසා මේක මේ යෙදෙන එක රටාවක්. කතරූපදයක් නැතිව ඒ දීම ලබන කෙනාව චතුත්තියට දාලා ඊට පස්සේ ප්‍රථමාවෙන් තියෙනවා කර්මපදය කර්මකාරක කිතක පදයකුත් එක්ක. ලද්දෝ ආහාරෝනි ප්‍රථමාවෙන් තියෙන්නේ. ලබි කිව්වොත් වැරදි ඒක වාක්‍ය.
ගච්ඡන්තෝ වාණිජානං.
ගච්ඡන්තෝ කිව්වොත් යන්නා වූ. යන්නා වූනේ. බැ ගියනේ. ගතානම් කියලා දැන් ඒ ගිය කියන පදේ ඊට පස්සේ අර වෙලඳුන් කියන පදයට විශේෂණ වෙන නිසා චතුත්තියට එන්න ඕන. ගතානම් වාණිජාන. හරි. තව ගැටළු ඒවා තියෙනවද? ඕක ටික විස්තර කරන්න ඕන වාක්‍යයක් කියලා මට හිතුණා. ඒ නිසා කිව්වේ. දැන් අපේ ඇත්තටම මේ වගේ වාක්‍ය හරියට විග්‍රහ කරගන්න බැරිකම නිසා තමයි ධර්මය අපි අර්ථගත්දී උනත් වටලා ගන්න. ඒ නිසා මේ වාක්‍යයක් මෙයා කරගද්දී හොඳට දැන් මං කියන කතාවනේ භාග්‍යතුන් හස්සේම දේශනා කරලා තියෙනවා. ඒ අර්ථ පිළිබඳව ව්‍යංජන පිළිබඳව ඒ ව්‍යංජන කුසලෝ හෝති අත්ත කුසලෝච හෝති ධම්ම කුසලෝච නිරුත්ති කුසලෝච ව්‍යංජන කුසලෝච එහෙම කියන. එතන මේ ව්‍යංජන කුසල කියලා එහෙම කියන්නේ මේ වගේ ඒ කියන දෙයක් හරියට තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. ඒ නිවැරදිව තේරුම් ගන්න. ඉතින් අපි බුද්ධ දේශනාවක් කියවද්දී අපිට අපේ මව්බසත් නෙවෙයිනේ. ඒ නිසා ඉතින් හොඳට මේක බල්ලා තියාගන්න ඕන අපිට. නැත්තම් අර්ථ අපි වැරදි ඉරගන්නේ ගොඩක් තැනක. ඒ නිසා ගොඩ දෙනෙක් ඇත්තරම අර්ථ වරද්ද ගන්නවා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ නිසා අපි තින් එක දැනගෙන තියෙන එක වටිනවා. හරි. 6 වෙනි එක. හරි. කොහොමද? නොදැක්කාහ ක්‍රියාපදේ කතරුකාරකද කර්මකාරකද? නොදැක්කාහ. දැක්කාහ. කතරුකාරකද කර්මකාරකද? ඒක හොයාගන්න බැරි නම් ඕක මොකුත්ම කරන්න බෑ. දැන් කර්මකාරක කතරුකාරක වාක්‍යයක් හඳුනගන්නේ කොහොමද? අර ලද කෑල්ලක්, ලබති කෑල්ලක් ඒ වගේ එකක් තියෙනවා කර්මකාරක එක්කන. මේක එහෙම එකක් නෑ. එහෙනම් මේක කතරුකාරකයි. හරිද? නොදැක්කාහ වාක්‍ය සිංහලෙන් අපි කියන්නේ දකින්නට පස්සති. පස්සින්සු දැක්කාහ න පස්සින්සු නොදැක්කාහ. ඒ නොදැක්කේ කවුද කතරූපදේ හොයා ගන්නවා? ශිෂ්‍යයෝනි. ශිෂ්‍යයෝ මොකක්ද දැක්කේ නැත්තේ? කියයුත්තක්නේ. කියයුත්ත මොකද කියන්නේ? කර්මපදේනේ. කියනවට කියනවා වදති. කිය යුතුයි. වත්තබ්බ ඒක ဒုတိයවට දානවා. මේ ဒုတိය කර්මපදේනේ මේක. වත්තබ්බං. වත්තබ්බං න පස්සින්සු. ගුරුවරයා කීදේ? ඇසු. අන්න ඒ ශිෂ්‍යයෝ ගැනයි මේ කියන්නේ. ඇසු කියන පදේ ඇත්තටම ඇසු ශිෂ්‍යෝ. ඇසුවා ඌ ශිෂ්‍යයෝ. ඒ ශිෂ්‍යෝ කියන කතරූපදේ විශේෂණය කරන්නයි මේ ඇසු කියන පදේ එන්නේ. ඒකෙදි එන්න ඕන අන්න අර කලින් අපි අරක මතක් කරගන්න, ඒකේ තිබුණු අතීත කාල කිතක පදේ. ඇසුවා ඌ ශිෂ්‍යයෝ. සුතවා අන්න ඒක ඇවිල්ලා තියෙනවා, එන්නේ නැහැ කිව්වට නේද? එක තැනක ඇවිල්ලා තියෙනවා. සුතවා සිස්සා. ඇසුවා ඌ ශිෂ්‍යයෝ. සුතවා නෙවෙයි, සුතවන්තෝ හෝ සුතවන්තා සිස්සා බහුවචනින්
එන්නේ.
ඔව් ගුණවන්ත වගේ සුතවා කියලා, සුතවන්තු කියලා අපි පදයක් හදාගත්තා. ඇසුවා ඌ ශිෂ්‍යයෝ. පැහැදිලි නේද?
ගරුණා.
ඔව් මුල් ටික තාම කිව්වේ නැහැ. ගරුණා බුත්තං කතං කියලා නැතත් කමන්නේ. ගරුණා බුත්තං සුතවන්තා සිස්සා. ගුරුවරයා විසින් කියූ දෙය ඇසු ශිෂ්‍යයෝ. හරි නේද? තව ගැටලු දෙන්න.
ඈ?
වත්තබ්බ කියන පදේ නම් ගන්න පුළුවන්. කිය යුත්ත. උච්චිතබ්බ කියලා නම් පදයක් ඉන්නේ
නැහැ.
වත්තබ්බ ඒක එන්නේත් නැහැ. ඒතකොට කිය යුත්ත කියලා අර්ථය ඉන්නේ. කිය යුත්ත නෙවෙයි. කී දෙය. වුත්ත පදේ එතකොට. වත්තබ්බ කිව්වොත් කිය යුත්ත.
සමේගිය සුතවන්තයි. නේද සුතා කියන්නේ ධර්මයි.
එතකොට සුතා. බැ. එතකොට ඒ සුතා කියලා කිව්වොත් ඒකෙදි කර්මපදේ තමයි සුත શબ્දයෙන් උක්ත වෙන්නේ. සුත සුතා කියලා ගත්තොත් ඇසුවා ඔන්න සුතා ධම් ඇසුවා ඌ කියලා ඇසීමට ලක්ුණු දෙයගෙනයි එතන කියවෙන්නේ. ඇසීමට ලක් වූ ශිෂ්‍යෝ නෙවෙයි නෙමෙයි. ඒ කියපු දෙය අහපු ශිෂ්‍යෝ. ඇහිම කරන්නේ ඒ අය. තේරුණාද? වාක්‍යද? සුතවන්තා. සුතවන්තා. ඇහිමට ලක්ුණේ මොකද්ද? ශබ්දය හෝ මොකක් හරි දෙන්නේ. මේ කියපු දෙන්නේ. ඒක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. මේකෙන් අහපු අය ගැන නෙමෙයි කියන්නේ. පැහැදිලි නේද? අහපු අය ගැන නම් කියවෙන්නේ. ඇහිම කරපු අය ගැන නම් මේ ඇසු කියන එකෙන් වචනෙන් කියවෙන්නේ. ඒක කර්තෘකාරක කිතකයක් වෙන්න ඕනේ. අසපු කෙනා ගැන කියවෙන්නේ නිසා. ඇසීමට ලක්ුණු කෙනා ගැන නම් කියවෙන්නේ, දේ ගැන නම් කියවෙන්නේ. අන්න ඒක තමයි කර්මකාරක කිතකේ වෙන්නේ. එහෙම නැත්නම් සුතා කියලා ගන්න පුළුවන්. වත්තබ්බං න පස්සින්සු කිය යුත්තක්. ඔව්. තව ගැටලු ඒවා තියෙනවද? ටිකක් අමාරුයි පාඩම. ඈ? 11. මේක ඇත්තටම අමාරු නේ. කපනු ලැබෙත්. කපනු ලබයි. ලබත් කියන එක ඉතින් කර්මකාරක ආඛ්‍යාත පදයක්. චින්දති කියන එකේ බහුවචනේ. කර්මකාරකී. චින්දී යන්ති. කපනු ලැබෙත්නේ. චින්දී යන්ති. මොනවද? බොහෝ ගස්නේ. ඒ තමයි කර්මපදයේ උක්ත කර්මය. බහූ රුක්ඛා. කවුද කරන්නේ? ඒ මිනිසුන් විසින්. ඔව්. තේහි manussේහි. උයනේහි කැපිය යුතු උ. එතකොට ඒක යන්නේ මේ බොහෝ ගස් කියන පදයට විශේෂණවනේ. උයනේහි ඒක සත්තමීමයි. උයානේ චින්දි තබ්බා බහූ රුක්ඛා.
බහූනි රුක්ඛානි.
ආ එහෙමත් ගන්න පුළුවන්. නපුංසකලින්ගේ
අන්තෝ පුළුවන් නේද? චින්දි අන්තෝ නේද?
කපනු ලැබෙතෝ. චින්දි අන්තෝ කියන පුරුවන්. කපනු ලැබෙත්නේ වර්තමාන කාලනේ. චින්දි අන්තෝ කියන පුරුවන්. කිතකයක් විදියට තියන්න පුළුවන්. මෙතන ආක්‍යතේ විදියට තියන්නත් පුළුවන්. හරි නේද?
ඒ කිය අවසන් මේ ඔක්කොම පටමානද කියනවා උයනේ කැපිය යුතු බොහෝ ගස් කියන එක.
උයනේහි කියන පදේ සත්වනි. උයානේ ආදාරණි. උයනේහි තිබුණු කියන අර්ථයනේ. නැත්තම් උයනත් විශේෂණ වෙනව අරකට.
චින්දි යන්තෝ විවංගා මේකම
නෙවෙයි. බහුවචනේ තියෙනවානේ චින්දි යන්තෝ කියන.
කැපිය යුතු කියන එක ඌ බොහෝ ගස් කියන එක
ඒවා ගස් කියන පදයට විශේෂණයි. කැපිය යුතු උ චින්දි තබ්බා බහු රුක්කා. ඒ මිනිසුන් විසින් තේහි manussේහි කපනු ලැබෙත් චින්දි යන්ති. කැපීමට ලක් වෙනවනේ. ඒතකොට ගස් කියන පදේ දිහා බලාගෙන බහුවචනේ. හරි. තව තියෙද? ඇති දෙහෙනම්
ආදර
මේ 12 13 නෑ 12 කවු අදිනු ලැබෙත් කියන පදේ එතකොට කර්මකාරක ක්‍රියාවක් නේ අර විදියටම ආකඩී යන්ති ආකඩ්ඩති කියන ක්‍රියාපදින් හදෙනවා ආකඩී යන්ති මොනවද අදිනු ලබන්නේ ගස්නේ රුක්කා කවුද අදින්නේ ඇතුන් විසින්නේ ඔව් හත්තිහි දොර මුලින්ම ඔවුන් විසින් කපන ලද කියන්නේ ඒ ගස් වලට ගස්පදීට විශේෂණයිනේ කපන ලද ගස් කැපීමට ලක්ුණ කර්මකාරකර්තයක් තියෙන. එතකොට කැපූ ගස් කියන එක අතීත කිතකයක්. එතකොට චින්දිත කියන පදෙත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් චින්න කියලා වෙනම පදයක් තියෙනවා. කැපූ චින්න
චින්නා රුක්කා
චින්න කියන එකේ තේරුම කැපෝ කියන එකයි. චින්නා රුක්කා. එතකොට චින්නා රුක්කා කැපෝ ගස්.
අහ තව එකක් තියෙනවා.
චින්නා. ඔව් චින්දිත කියන පදේ ඒකනම් බහුලව යෙදෙනවා මට පුරු අඩුයි. මේ චින්න පදේ තමයි බහුලව යෙදෙන්නේ.
චින්නා.
ඔව් චින්නා රුක්කා. ඔවුන් විසින් තේහි. ඒක ඉතින් ලේසි. තේහි චින්නා රුක්ඛා හත්තිහි ආකඩී යන්ති. හරි නේද?
එතකොට චින්නානි දාන්න ඕනේ රුක්ඛානි දාන්න
ඕනේ. එහෙම දාන්න ඕනේ.
අද කල්පේගෙන බැලුවේ.
බෑ ඊළඟ කොටස කරන්න ඕනේ. අපි ඊළඟ කවන්නේ පොත ඉවරුනාම හරි බලමු.
ඒක මේකයි
ඒක. හරි. තව ටිකක් අපි ඉක්මනට බලාගෙන යමු ගැටලු තියෙන.
පළවෙනි එක නේද? අනික කොට කියන ඉතර
අඤ්ඤස්ස.
අඤ්ඤස්ස. ඉතර
කියන්නේ සාමාන්‍යයෙන් ඒ පිරිසක් ගැන කියලා එයින් අනික් අය තව කෙනෙක් ඊට විනස් කෙනා ගැන කියන්නේ. එක්කෙනෙක් මෙහෙම කළා අනිත් අය මෙහෙම කළා කියලා කියන වගේ තැනක ඒ කලින් කියවුන කෙනා හැරුණම අනික් කෙනා ගැන කියන්න තමයි ඉතර පදේ යෙදෙන්නේ. පබෝදානන්දයන්ස් මම කියමු බලන්න එහෙමනම් පළවෙනි එක ඉක්මනට කියලා අපි නවත්තමු. තමන්නේ පුළුවන් විදිහට ඉතින් කියමු. පාලියෙන් කාට හරි ලියුමක්වත් ලියන්න ඕන වුණා පස්සේ කාලේක නේද?
ධාරකේන ධාරකේන බුද්ධෝ
බල කියාගෙන යමු. අඤ්ඤතරස් අඤ්ඤස්
න දාතප්ප
න දාතප් දාතබ්බ මොකක්ද ඉහ බලගෙන ඉන්නේ තබ්බෝ කියලා ඔබ දාතබ්බෝද දාතබ්බාද දාතබ්බන්ද දාතබ්බේද මොකද්ද කොහොමද ආවි මොකක්ද ඉහ බලගෙන ඉන්නේ එහෙනම් පලං කියන පදේ දිහා බලාගෙන නපුංසක ලිංගෙන් තියෙන්න ඕන තබ්බ පදෙත්. හරි. ඇතිද එහෙනම්? අනිත් ඒවා අපව මෙතන මතක තියාගන්න මේක මේ කුඹුර සරස දිව්වේය කියලා තියෙන තුන්වෙනි එකේ. ඒ යමක් හරහා දුවනවා නම් තිරියම් පදේ යෙදෙනවා ඒකත් එක්ක ඒ මොකක් හරහද දිව්වේ ඒ පදේ සප්තමියෙන් යෙදෙන්නේ මග්ගේ තිරියං ධාවිත්වා. ඒ විදිහට මම ඉගෙන හොයලත් බැලුවා මේ තිරියම් පදෙත් එක්ක මට හුනේ නම් සප්තමී පදයක් විතරයි. තව වෙන තැන් බුද්ධ දේශනා සමහර විට තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඒක එදාට දරා ගන්න මෙහෙමවත් යෙදෙන්න පුළුවන් කියලා. දැනට මතක තියාගන්න සප්තමී පදයක් තමයි මේ යමක් හරහද දුවන්නේ. යමක් කර යම් තැනකට දුවනවා කියන අර්ථය නෙවෙයි. අපි ගඟට දිව්වා කිව්වොත් ගඟට දිව්වා කිව්වොත් ඒක ဒုတိයවට එන්නේ. එහෙම නැතුව ගඟ හරහා ගියා හරි එහෙම නැත්නම් පාර හරහා දිව්වා හරි මේ වගේ තැනක් තියෙනවා නම් සත්ත්වමියෙන් එන්නේ. පාරට දිව්වා කියන එකයි පාර හරහා දිව්වා කියන එකයි දෙකක් නේ. අර්ථය තේරෙනව නේද? පාර හරහා දිව්වා කිව්වොත් අපි කියන්නේ පාරේ හරහා දිව්වා පාරෙහි හරහා දිව්වා කියලා සිංහලෙන් ඒ වගේ අර්ථයකින් පාලියේදී පරිවර්තනය වෙන්නේ මග්ගේ තිරියං ධාවි ඒ විදිහට මග්ගේ තිරියං කියලා සප්තමියෙන් එන්නේ තිරියං පදෙත් එක එක මතක තියාගන්න. කාපහ වෙන අනිත් ඒවා ගොඩාක් ඒවා තියෙච්ච අමාරු නැහැ. දහතුන එතකොට කුඹුරෙහි සිටින්නන්ට ගෙන යා යුතුය. අම් හේහි පචිතං බත්තං කෙත්තේ තිට්ඨන්තානං සිටින අයට තිට්ඨන්තා තිට්ඨන්තෝ බෑ තිට්ඨන්තානං චතුත්තියට එන්න ඕන. ඔව් හරි තම්බං හරි තම්බං. දරතන ඕදනෝ කියලා ආවනම් හරි තබ්බෝ. නැත්නම් මෙතන බත්තං කියලා අපි ගත්තු නිසා හරි තබ්බං.
ඕදනෝ කියන්න
පුළුවන්. පුළුවන්. එහෙම නොත්
කාවත්
ඕදනෝ කිව්වොත් අතින්ද? එහෙම නොත් පුල්ලිංගේට යන්න ඕන.
අම්හේ කප්පා බත්තං කෙත්තේ
ඕ පක් බත්තං කියලා ගන්නවා නම් පක්කං බත්තං වෙනවා.
ඕදනෝ කියන්නේ පක්කෝ.
පක්කෝ ඕදනෝ. විශේෂණ පදේනි.
හතේ ඉන්. හතේ විචිතබ්බානි තෙන්.
හත්තිනි.
වාණිජේ හතා අස්සෝ.
අස්වයෝ.
අස්සා
නෑ විකුණන ලද අතීත කිත මේ අතීත කර්මකාරක ආඛ්‍යාතපදී විකුණන ඔව් වික්කිනී ඉන්සු එතන ඇත්තරම වඩා හොඳයි කිතකයෙන් තියෙන එක වික්කීතා හොන්ති වික්කීතා වික්කීතා කියලා ගන්න එක හොඳයි. ඒ අස්සා කියන පදේ බහුවචන නිසා කර්මපදේ වික්කීතා කියලා කිතක පදේ අතීත කර්මකාරක කිතක පදේ බහුවචනෙන් තියන ඕන. විකීත. විකීත. කීත පදේ. විකීත. විකීත. හොන්ති පදේ නැතත් අර්ථ එනවා. විකීත. ඇති වෙයි එහෙනම් නේද? අපි ඊළඟ කොටසට ඉක්මනට ගිහින් පොඩ්ඩක් විස්තර කරගෙන ඊළඟ අභ්‍යාසයටවත් මටත් එහෙනම් විනාඩියක පොඩි විකිනිත කියලා පදේකුත් හැදෙන්න පුළුවන්. මම ඔක් ගැන පොඩ්ඩක් හොයලා බලුවා විකිනිත පදෙත් තියෙනවද කියලා. විකීත පදේ තමයි බහුලව ආවා කියලා මට මතක තිබුණා. විකිනිත කියලා පදේකුත් තියෙනවා. විකීත පදේ තමයි බහුලව යෙදෙන්නේ කියලායි මට මතක. මම ඒක සටහනකුත් දැම්මා. මම ඒක බලලා කියන්නේ. විනාඩියක් දෙන්න. එන මේ විදිහට අනිත් පැත්තට දාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ වාක්‍ය. එතකොට කමන්ට ලොකු දැනීමක් එයි. මේ විදිහට කතුකාරකීත මේ තබ්බපද
වහින් නිසා ගෙස්ලු වන්නේ
මගේ
හරි අපි එහෙමනම් මේකේ හොඳට මතක තියාගන්න තියෙන්නේ මේ කර්මකාරක පාඩම ඇත්තනම ටිකක් සංකීර්ණයි. ඒ නිසා තමයි දැන් දවස් කීපයකුත් විස්තර කළේ. ඒ වුණත් මම හොඳටම දන්නවා දැන් මේ වගේ වාක්‍ය આવොත් ගොඩක් කලවට පටලා ගන්න ඉඩ වැඩි. ඒ නිසා අපි දෙයක් පොඩ්ඩක් අර්ථ ගද්දි ටිකක් මේ තැන් වල සැලකිලිමත් වෙන්න ඕන. බහුලව යෙදිලා තියෙනවා කර්මකාරක වාක්‍ය බුදු දේශනාවේ. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මේ තබ්බ පදෙම ගොඩක් යෙදිලා තියෙනවා. ඒ නිසා මේ තැන් වල හොඳට අපි අර්ථ ගද්දි මේ කියපු න්‍යායන් ටික තාම අපි ඇත්තටම ඔක්කොම කතා වුණේ නැහැ. දෙවෙනි පොතේදී වැඩි විස්තර කතා වෙනවා මේ කිතක ගැන හිම. අපි එතනදී තව ටිකක් විස්තර කතා කරමු. දැනට අපිට මේ මට්ටම සාමාන්‍යයෙන් ඇති මේ කියපු ටික තව ටිකක් හොඳට හිතලා බලලා මේ විදිහට මේවා කරන්න. නැත්තම් අපි තර්ථ ගද්දී අර සමහරලාට වැරදි පරිවර්තන තියනවා වගේ ගොඩාක් ඒ වගේ අපිට දැන් වාක්‍යයක් දැක්කම ඒකේ තියෙන වචන ටිකේ තේරුම සාමාන්‍යයෙන් දන්නවනම් මොකක් හරි අර්ථයක් කියන්න පුළුවන්. හැබැයි මේක භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වන අර්ථයේද කියන එකයි දැනගන්න ඕන. ඒක දැනගන්න අපිට මේ නිවැරදි ක්‍රමයට ඒකේ අර්ථය ගන්න ක්‍රමයේ තේරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වාක්‍යයක් දැක්කම අපිට සිංහලට පරිවර්තනය කරගෙන මොකක් හරි කියන්න පුළුවන්. වචන ටිකේ තේරුම දන්නවනම්. හැබැයි ඒක නිවැරදි අර්ථය වෙන්න ඕන. තේරුණා නේද? එහෙම නැත්නම් සමහරට කන පිට අර්ථය යන. අනිත් පැත්තට යන්න පුළුවන් තැන් තියෙනවා. කෙලින්ම අනිත් පැත්තට අර්ථය යන්න පුළුවන් තැන් විභක්තිහම මාරු කරගත්තොත්. එතකොට ඒ විභක්ති මාරු වෙනවද කියන කතාව තේරෙන්න අපි මේ කිතක ගැන දෙන්නේ දැන් මේක කර්මකාරක කිතකයක්ද කතරුකාරක කිතකයක්ද ඒවා අපි දන්නේ නැත්නම් අර්ථ මාරු කරගන්නවා අනිත් පැත්තට. කතරු වෙන්න ඕන කෙනා කර්මයේ වෙනවා නේද? එහෙම වෙලා අර්ථ මාරු වෙනවා. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඕන ධර්මීය සම්බන්ධව නම් අපි කතා කරගෙන යද්දි කියන්නේ අපි කියවගෙන යද්දි. ඒ නිසා තමයි හරියට දෙයක් තේරුම් ගන්න මේක වැදගත් වෙන්නේ. දැන් ඔය අපි ওই විදිහට විග්‍රහ කරගන්නවා අඩුකම නිසාම තමයි මේ කාලේ ගොඩක් ධර්මයේ සම්බන්ධ ගැටලු තියෙන්නේ. ඒ නිසා හරියට ඇත්තටම ධර්මය ඒ පුරාණේ මේ ඉගැන්වීම් රටාව හොඳටම තිබිලා තියෙනවා. ඉස්සර කාලේ මේ දේවල් උගන්වද්දී මේ දැන් වගේ උඩින් පල්ලෙන් උගන්වන්නෙත් නැහැ. ඒ කාලේ බාලාවතර වගේ පොත් එහෙම උගන්ලා තියෙන්නේ. ඒ කරද්දි ඉතින් බොහොම ලොකු පිළිවෙලක් තිබිලා තියෙනවා. තියෙන නිසා ඉතින් අපිත් ඒක ටිකක් පිළිවෙලකට දැනගන්න එක වටිනවා දැනගන්න එක. ඒ නිසා ඉතින් අර ටිකක් සැලකිල්ලෙන් මේ වාක්‍ය බෙදන ක්‍රම හිම පොඩ්ඩක් අල්ලා ගන්න බලන්න. වාක්‍ය කොටස් තේරුම් ගන්න ඉතින්. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. මේ සංලක්ෂයේ කියවමු බලන්න කවුද? ගෞතම නන්දයස්ම කියවමු. ටිකක් සද්දෙන් කියන්න ඕනේ. හැබැයි අනිත් අයට ඇහෙන්න.
සම්පූර්ණ වාක්‍යයේ තියෙන පරික්ෂණ පරික්ෂණය කරන්නේ මේ ක්‍රියාපදයක් නිදහස වෙනවා. දේශිතෝ යන ක්‍රියාපදයක් නිදහස වෙනවා. බැවින් මේ අනු දෙවෙනි සඳහා අප විසින් දේශිතෝ හෝති දේශන ලද්දී දේශිතෝ අහෝසි දේශන ලද්දී ක්‍රියාපදයක් කිව්ව යුතු නමුත් බොහෝ තැනින් මේ ක්‍රියාපදය නේද අතීත කාලේ අතීත කාලික පිටක පදයේ පමණක් රැඳෙන ලද වාක්‍යය දක්න ලැබේ. ඒ දැන්නේ ක්‍රියාපද
අධ්‍යාහාර කොට.
අධ්‍යාහාර කොට වෙනින්දම අර්ථය දතේකේ.
පැහැදිලිනේ කතාව නේද? එතකොට මෙතන ඒ වගේ දැන් අපි ගොඩක් කතා කළා. ඒකයි මම කිව්වේ එතනක ඒ හෝති හොන්ති ඒ ක්‍රියාපද හෝති හොන්ති අහෝසි ඒව නැතුව අපිට අර්ථ කියන්න පුළුවන් කිතකේ විතරක් තියෙන. ඒක ඉතින් පැහැදිලි නේද? ඊළඟ කොටස කවුද කියවන්නේ? ගෞතම වංශයස්ම කියමු බලන්න.
කාර්යයේ හේවත් සත්‍යවාද කරවයි විසවයි ආදී වෙනම අන්‍ය කුලවා කරගෙන කාර්යක නම් වේ. ධාතුවටත් විභක්ති ප්‍රත්‍යයටත් අතරෙහි ඒ අය ආපේ ආපේ යන කොටස් වලින් එකක් යොදා ධාතුවේ මුලින්ම තිබෙන නදියක් වලට පූර්ව නො වූ ස්වරයට වෘද්ධි කිරීමෙන් කාර්යක පද සෑදී යුතුය. කරවතියන සුද්ධ සුද්ධ ක්‍රියාපදයෙන් කාර්යේති කාර්යේති කාරා හේති කා කාරා ප්‍රයති කාරිත පද සතරක් සෑදෙති. ඒ සතරෙන් කරවර යන අර්ථය කියවේ. තවත් උදාහරණ
ඒ ටික අපි වෙන කාට හරි දෙමු. කවුද අරිය චිත්තයස්ම කියවමු බලන්න.
පච්චේති
නෑ නෑ පටන් ගද්දිම වැරදි.
පච්චේති තිසරයි
නහපේති
නාවයි බෝජේති අනුභව කරවයි නිසීදාපේති
පේති
හිඳුවයි සයාපේති නිද කරවයි දාපේති දෙවයි
දෙවයි
ගන්නාපේ ගන්නයි ආහාරපේති
ආහාර මේක නම් මට මතක ආහාරපේති කියලා ඉන්නේ
ගෙන්වයි හරාපේති හරාපේති ඉවත් කරවයි ගෙන යන්නට සමත් කර මේ පොත් ඒවත් කතාව ගෙන
ඒ ටික අපි වෙන කාට හරි දෙමු පබෝදානන්දස්ම කියවමු බලන්න
හෙත්තක නිකතේ ධාතුමිනී අංකේ ලක්ෂු කාඩේති ආදී සූරාදී වැනිග ක්‍රියාකත් කාරේති ආදී කාරික වදයන්ට සමානව පෙනේ. ඒ අය දෙක එවී තිබෙතත් ඒවා කාරිත නොවෙති. ඒ පදයන්ගේ කාරිත වදය සැබී යුත්තේ ආපේ ආපේයන් අපේ ආපේ දෙක පමණක් තිබීම.
කිතිරිටික කවුද අරිය විලාස ආයස්ම කියවමු බලන්න.
චෝරාපේති චෝරාපේති සරසං කරවයි මාරාපේති මාරාපේති මරවයි දේශාපේති දේශාපේති දේශනා කරවයි පාතාපේති පාතාපේති ඉලවයි තපාපේති
තපාපේති
තපාපේති තපාපේති තබවයි යෝජාපේති යෝජාපේති ඉලවයි.
මේකේ දැන් ඒ අය ආපේ ආපය කියලානේ මෙතන පෙන්වෙන්නේ නේද? හැබැයි ව්‍යාකරණ පොත්වල ওই ටික පෙන්වන්නේ නේ ණය නාපේ නාපය කියලා. ඒ නිසා අපි ඒක ඒ විදිහටම මතක තියාගන්න එක හොඳයි. ඒකට හේතුවක් තියෙනවා ඒ මූර්ධජ නකාරයේ එන්න. ඒක අයින් කරලා තමයි මේ මූර්ධජ හරණකාරය අයින් කරලා තමයි මේක පෙන්වලා තියෙන්නේ. නේ ණය නාපේ නාපේ නාපය. හරි. ඊට පස්සේ මොකද්ද මේ කාරිත පදයක් කියලා කියන්නේ? ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා අපි අහලා ඇති. 10 11 පන්ති වල හිමු ගන්නවනේ වෙන කෙනෙක් ලවා කරවීමක්. කොහොමද උදාහරණ අපි වාක්‍යයක් කිව්වොත් ගොඩාක් අය බාලාවතර වගේ පොත්වල පෙන්නන්නේ සූද ජෙට්ටෝ සූදේන ඕදනං පාචේති. සූද ජෙට්ටෝ ඒ කියන්නේ අරක් කැමි දෙටු අරක් කැමියා අරක් කැමියා ලවා බත පිසවයි. දැන් ඔය පචති කියන එකනේ ක්‍රියාපදයේ සාමාන්‍ය පච ධාතුව පචති. මේකෙදි වෙනස් වෙනවා පාචේති. අන්න ඒකයි වෙනස මතක තියාගන්න ඕන. පායන්න තිබ්බ එක පායන්නක් වෙනවා. ඒක දැක් ගමම හොයාගන්නවා මේක නම් මාකර වෙනසක් වෙලා පචති නෙවෙයි මාකර වෙනසක් වෙලා එහෙනම් වෙන කවුරු හරි ලව්වා කරවන වැඩක් කියලා අන්න එතනින් අල්ලගත්තේ. ඒ ධාතුවේ මුල් ස්වරය වෘද්ධි වෙනවා කියලා කියන්නේ. ඒ වෘද්ධිය පෙන්වන්න තමයි මෙන්න මේ මූර්ධජ හල්න යන තියෙන්නේ. අපි ඒක පදයක් හදන විදිය ඉක්මනට බලලා
අදට ඒ
කාර්යයක් තිබුණු හැමතැනම දැන් මේ ණය දෙක ගැන මතක් කරගන්න ඕනේ. මේ අතරේ මෙන්න මේ දෙක චුරාදී ගණයේදී කාරක මේ නිකරණය විදියට යෙදුනා. මේ නේ ණය දෙක ඉක්මන්ට චුරාදී ගණ පද චෝරේති කියන පදේ පාළේති කියන පදේ තිබුණ තැන පෙරලා ගන්න බලන්න. එතනදී මේ දෙක යෙදුනා. ඒ නිසා ඒ දෙක තිබුණොත් තරමින්ම ඒක කාරිත පදයක් නෙවෙයි. ඒක මතක තියාගන්න කාරි මේ ප්‍රයෝජ්‍යක් ක්‍රියාවක් නෙවෙයි. චෝරේති කියන එක ඒවා අපිට දැනට සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ චුරාදී ගණේ පද ටික ඕකේ තියෙන ටිකවත්. ඉතින් ඒ චුරාදී ගණේ පද ගොඩක් තියෙනවා. ඒ හැම එකේම ඔන්න ඔය යෙදීම තියෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒක වාක්‍යයේ ඉදිරි කොටස බලලා මේක එහෙමනම් කවුරු හරි ලව්ව කරවපු දෙයක්ද එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රියාවද කියලා අඳුනගන්න පුළුවන් වාක්‍ය දිහා බලලා. අපි එක වාක්‍යයක් නිකන් ලියමු. අරකම හොඳයි නේ. පුරිසෝ කියලාම අපි ලියමුකෝ කෙටියෙන්. පුරිසෝ. අපි ඉස්සලා සාමාන්‍ය වාක්‍ය ලියමු. පුරිසෝ නෙවෙයි. අරක් කැමියර කියන්නේ සෝද නේ. සෝදෝ. සෝදෝ ඕදනං පචතිනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? වෙන කවුරු හරි මෙයා ලව්ව බත් පිසවනවා කියලායි අපිට කියන්න ඕනේ. දැන් එයා හිතලා බත උයනවා. ඒ උයෝයේ ඉඳි කවුරු හරි ඇවිල්ලා ඔන්න එහෙම නෙවෙයි දැන් මෙහෙම මෙහෙම උයන්න කියලා අන්න උයවන්න ගන්නවා. එතකොට ඔන්න වාක්‍ය අපිට ඔහොම කියන්න බෑ. දැන් එයා නෙවෙයි උයන්නේ වෙන කෙනෙක්. එයා ලව්ව උයවනවා. අර නිවි සැනහිල්ලේ වැඩේ කරන්න යන එක කරන්න දෙන්නේ නෑ නේද? අපිත් ওই වගේ වැඩ තියෙනවා සමහර වෙලාවට නේද? කවුරු හරි කරන කෙනා සමහර විට දන්නවා අපිට වඩා හොඳට. ඒ වුණාට අපි ගිහිල්ලා උපදෙස් දෙන්න යනවා. මේ තැන් වල සමහරට කේන්තිත් යන්න පුළුවන් නේද? ඒ නිසා හරි. මේක එතකොට අපි හිතමු කවුද මේක කරවන්නේ? ගුරු එකක් නිසා පුරිසෝ කියලාම අපි ගමුකෝ නේද? පුරුෂයා එහෙම නැත්නම් සාමි කියලා අපි ගමු. ස්වාමියා. ස්වාමියා මේ අරක් කැමියා ලවා බත පිසවයි කියලායි අපිට දැන් කියන්න ඕන. දැන් පිසයි කියලා කිව්වොත් නේ පචති. ඊට පස්සේ ඉතිරි පද ටික දැන් පිසවයි කියද්දී අන්න එතනම ක්‍රියාපදේ වෙනස් වෙලා. අන්න ඒ වෙනස් වුණු ක්‍රියාපදේ අර්ථය වෙනස් අර්ථය ලියන විදිය තමයි පාලියෙන් ලියන විදිය හොයන්න තමයි මෙන්න මේ කාරිත කියලා එකක් උගන්වන්නේ. එතකොට පිසයි කියලා කියනවනම් පචති, පිසවයි කියනවනම් ඊට සමාන ක්‍රියාපද හතරක් තියෙනවා. ඒ හතර හැදෙන හැටි තමයි මේ දැන් කිව්වේ. මෙන්න මේ ප්‍රත්‍ය හතර එකතු වෙනවා කෙලවරට. කොහොමද ඉක්මනට අපි ඒක හදාගමු? ඊට පස්සේ කාරික තත්ත්වෙ මෙතෙන් එකතු වෙනවා. මේ මෙතන පච කියලා අපි ගත්තේ කර්තෘකාරක අංගය. කර්තෘකාරක කාරක අංගය. ඒකට එකතු කරන්න ඕන මේ කියන එක හරි ඉතිරි ටික ඉදින් මතක තියාගන්න. මේ හතරෙන් හතර. ඒවට අපි කියනවා කාරිත ප්‍රත්‍ය. කාරිත ප්‍රත්‍ය. හතරම එකතු කරන්නේ එකයි. එකක් ඕක හරි එකතු කරනවා. එකක් එකතු කරලා ඊට පස්සේ කෙලවරට ඒකේ ක්‍රියාව කරන ඒ යෙදවීම කරන කෙනා ඉන්නවනේ ප්‍රථමයෙන් කවුරු හරි කෙනෙක්. ඒ යොදවන්නේ කවුද අපි හිතමුකෝ සාමි කියලා. මේකේ නැහැ ඒවා මේ වාක්‍යයේ සාමි කියලා ලියන්න බෑ. මොනවද වැරදි වාක්‍යෙ? ඒ ස්වාමියානි යොදවන්නේ අපි මෙතන දැන් ගන්න යන වාක්‍යයේ ස්වාමියානි. ස්වාමියා හෝ කවුරු හරි කෙනෙක්. එයාගේ ඒක වචන බහුවචන භාවය යනවා. මෙතන ක්‍රියාපදයේ මෙතන ආඛ්‍යාත ප්‍රත්‍ය වෙනස් කර ගන්නවා. ආඛ්‍යාත ප්‍රත්‍ය කියන තැන විදිහට කත්රුට අනුව ආඛ්‍යාත ප්‍රත්‍ය.
හරිනේ. මේ විදිහට තමයි
මෙන්න මේ
කාරිත ක්‍රියාපදේ හැදෙන්නේ.
එතකොට මෙතන හතරක් තියෙන නිසා අපි හතර වෙන වෙනම ඉක්මනට තරම් හදන විදිහ බලමු. පච කියන එකට පච ඊපස්සේ මේ කියන කොටස එකතු වුණාම මේ තියන්න අපි ගමු. පච මේ තියෙන්නේ මේ හල්නා යන්න තියෙන්නේ වෘද්ධියට කියලා කිව්වා. වෘද්ධිය කියන්නේ මොකක්ද කියලා කලින් මම විස්තර කරලා තියෙනවා. මුලින්ම තියෙන ධාතුවේ මුලින්ම තියෙන ස්වරය දීර්ඝ කරනවා. ආයන්න තිබ්බොත් ආයන්න
ඊ තිබුණොත් ඒ යන්න, උ තිබුණොත් ඕ යන්න. දැන් මෙතන අ යන්නනේ තියෙන්නේ. එහෙමනම් කොහමද අ ච ම් ඒ ති ඔහොම වෙන් කරගන්නවා. වෙන් කරගෙන මුල්ම තියෙන අ යන්න මෙහෙම වෙන් කරගෙන ඒක දීර්ඝ කරනවා. ඒ විදිහ මේ අල්න යන්න අයින් වෙලා යනවා. ඌර්දියට තිබ්බ අල්න යන්න. ඔක් අ යන්න ආ වුණා. ච ඒ ටි ඊට පස්සේ මේක මෙතන අපහම පා වෙනවා. අ යන්න ආ යන්න කොහොම නිසා පා. ඊට පස්සේ මේ ඡ යන්නේ තියෙන අ යන්න අයින් වෙලා මේ ඒ යන්නට එකතු වෙනවා. එතකොට චේ ටි හරිනේ අපහැදිලිද ඒක? ච ඒ චේ වෙනවා. ඒකේ මේක ඇත්තටම මේකේ තියෙන අල් අය කෙලවරේ තියෙන අයන්න අයින් වෙනවා. ඒකත් ඉමේ කරලාම වුණ නම් මතක තියාගන්න ඕන. කොහොමනේ තියෙන්නේ මේ අයන්න අයින් කරලා. හරි නේද? ඊට පස්සේ නේ කියන එක આવොත් නේ ඔහම. ඊට පස්සේ ණය කියන කොටස ආපුවාම අය කියලා කැලලක් නේ එකතු වෙන්නේ. අය මෙතෙන් දෙද්දි මේ අල්න යන්න කැපෙනවා. ඊට පස්සේ මේ අය කියන එක තුනම පා චයති පා චයති කියලා පදේ හදෙනවා. පැහැදිලිද? ඊට පස්සේ නාපේ කියන කොටස එකතු වෙද්දි නාපේ කියලා එකතු වෙද්දි මෙතන එකතු වෙන්නේ ම් ආපේ. අල්න යන්න ආපේ. එතකොට පා චා පේති. පැහැදිලි? පා චා පේති. පචා පේති එහෙම නෙවෙයි. මේ මතක තියාගන්න ඕනේ මේ පයන්න නිතරම දීර්ඝ වෙනවා කියන මතක තියාගත්තම හරි. මුලම තියෙන පා චා පේති. ඊට පස්සේ නාපය කියලා කියලා කියතු වෙනවා. නාපය කියන කොටස. නාපය. එතකොට පා චා පයති. පා චා පයති. මොකද ආපය කියලා එකද වෙන්නේ? හරි. පා ඔව් පා චා පයති. හරි. ඔය ක්‍රමයට මතක තියාගන්න මේ ඉතිරි ඒවත් යෙදෙන විදිය. එතකොට මේකේ අපි අලුත් වාක්‍ය හදද්දී සූදෝ ඕදනම් පචති කලින් වාක්‍යයේ හිටපු කත්‍රූපදේ මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාකාරිත වාක්‍යයට එද්දී එක්ක තතියාවට යනවා. එහෙම නැත්නම් ဒုတိයාවට යනවා. ඒක මතක තියාගන්න. එක්ක තතියාවෙන් එහෙම නැත්නම් ဒုတိයාවෙන්. ඒ ටික අපි ඉක්මනට සටහනක් දාගන්න.
ආයන්න
ආයන්නේ කියන්නේ ඊ දෙක ඒ යන්නක් වෙනවා. උ දෙක ඕ යන්න. ඔක් කලින් දීලා තියෙනවා. මුලම මේ චුරාදී ගණ ඒ පාළීති කොටස කියලාද? හරි. මේ කතාව ඉක්මනට ලියා ගන්නකෝ. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා ඒකෙදි මොකද්ද කියවෙන්න ඕන? සාමාන්‍ය කර්තෘකාරක වාක්‍යයක කාරක වාක්‍යයක ප්‍රයෝජ්‍යක් ක්‍රියා
යෙදීමේදී ප්‍රයෝජ්‍ය ක්‍රියා යෙදීමේදී එක කියලා සටහන් නිකන් දාගෙන යන එක ප්‍රධානියා ප්‍රථමාවින්ද ප්‍රධානියා ප්‍රථමාවින්ද දෙක දෙවෙනි දේ කරන්න ඕන අපි ඒ කාරිත නොව වාක්‍යයක් තියෙනවනේ සාමාන්‍ය වාක්‍ය ඒ වාක්‍යයේ කර්තෘ පදය ද්විතියාවෙන් හෝ තතියාවෙන් ඒ කොහොමද කියලා ගන්නෙ කාරිත නොව වාක්‍යයේ කාරිත නොව වාක්‍යයේ මුල් වාක්‍ය කිව්වත් හරිදින් අපි ඒක ගලපලා මතක තියාගන්න ඕන කාරිත නොව කියලා වරහන් ඇතුලේ ඕනනම් මුල් කියලා දාගන්න කාරිත නොව වාක්‍යයේ කර්තෘ පදය ප්‍රථමාවෙන් හෝ නැ ද්විතියාවෙන් හෝ තතියාවෙන් ද්විතියාවෙන් හෝ තතියාවෙන්ද තබන් ඕකෙදිත් විශේෂ රීතියක් තියෙනවා ඕකෙ ද්විතියාවෙන් තියන්න පුළුවන් තැන් ටිකක් කියනවා මේ ධාතු වල තමයි ද්විතියාවෙන් තියන්නේ කියලා අනිත් තැන් වල සාමාන්‍යයෙන් තතියාවෙන් තියන්නේ ඒ ද්විතියාවෙන් තියෙන්නේ මේ තැන් වලයි කියන ඉතින් ඒ කතාව දැනට අපිට අවශ්‍ය නැහැ ඉතින් මේ තැන් ව්‍යාකරණ පොත්වල වැඩි විස්තර කියනවා ගති බුද්ධි භුජපට හර කර ආදී ධාතු තව ධාතු කීපයක් කියනවා හර කර සී ගති බුද්ධි භුජපට හර කර සී කියන ධාතු වල ඒ ධාතු ටිකක් යෙදුනොත් ද්විතියාවෙන් එනවා අනිත් තැනක තතියාවෙන් කියලා අපි ඒවා වැඩි විස්තර පස්සේ දැනගමු දැනට මතක තියාගන්න ද්විතියාවෙන් හෝ තතියාවෙන් කියලා මතක තියාගන්න තබන්න ද්විතියාවෙන් හෝ තතියාවෙන් තබන්න කර්මපදේ කොහොමද ද්විතියාවෙමයි සාමාන්‍ය ක්‍රමයට කර්මපදේ ද්විතියාවෙයි අනිත් මතක තියාගන්න ඕන තේ තමයි ක්‍රියාපදය නේ නය නාපේ නේ නය ආදී කියලා උනා ලියාගන්න නේ නය ආදී කාරිත ප්‍රත්‍ය යොදා නේ නය ආදී කාරිත ප්‍රත්‍ය යොදා සකසා ගන්න. හරි ඒ ටික තමයි මතක තියාගන්න තියෙන. ඔය පිළිවෙල මතක තියාගන්න. එතකොට කලින් වාක්‍යයේ කත්‍රූපදී අදාළ නැහැ අපිට. අලුත් වාක්‍යයේ කත්‍රූපදී දිහා බලලා තමයි වාක්‍යයේ ක්‍රියාව තියන්න ඕනේ. හරි. උත්පදේනේ. අපි එක වාක්‍යයක් ඉක්මනට නිකන් බලලා අද ඉවර කරමු. මේක ඉතින් හුරුයිනේ ඒක අපි පැත්තකින් තියලා වෙන වාක්‍යයක් කියමු නේද? දාපේති කියන්නේ දෙවයි කියන එක. වෙන කෙනෙකුට දෙවනවා. ඒ කියන්නේ තමන් දෙනවා නෙවෙයි දෙවනවා. කොහොමද? දාරකෝ බික්කුස්ස දානං දේති. දාරකෝ නෑ අපි ළමයා නේ අපි උපාසකෝ කියලා ගමුනේ උපාසකෝ බික්කුස්ස දානං දේති. උපාසක තුමා භික්ෂුවකට දානයක් දෙයි. ඒ දේති කියන එක ක්‍රියාපදේ වෙනස් වෙනවා කාරිත වලට යද්දි. කොහොමද? දාපීති කියන්නේ දෙවයි. කවුද දෙවන්නේ? අපි හිතමු උපාසකතුමා ලව්වා. කවුද? ඇමතිතුමා. අමච්චෝ ඇමතිතුමා උපාසකයා ලවා භික්ෂූන් වහන්සේට දානයක් දෙවයි. කොහොමද කියන්නේ? අමච්චෝ උපාසකයා. ඔව් අපි දැනට තතියාවෙන් කියමු. කාටද? දාපේති. හරි. ඕක අමච්චා වුණා නම් බහුවචනේට දාපෙන්ති. එතකොට ත්වං කියලා වනම් දාපේසි. දාපේත. දාපේමි. දාපේම. ඒ විදිහටම දාපයති කියන පදේ හදන්න පුළුවන්. දාපයති. දාපයන්ති. දාපයසි. දාපයත. දාපයාමි. දාපයාම. එතකොට අනිත් එක තමයි වැඩි. දාපාපයි දාපාපේති නේද? දාපාපේති. දාපාපෙන්ති. දාපාපේසි. දාපාපේත. දාපාපේමි. දාපාපේම. ඊළඟ එක දාපා පයති. දාපා පයන්ති. දාපා පයසි. දාපා පයත. දාපාපයාමි දාපාපයාම. ඔය හැම එකක්ම හැබැයි බුද්ධ දේශනාවේ යෙදෙන්නේ නැහැ. බහුලව යෙදෙන බොහෝ විට මේ මුල් එක බහුලව යෙදෙනවා. දාපේති වගේ රූප, ඒ වගේම දාපයති වගේ රූපත් යෙදෙනවා. අනිත් ඒවත් යෙදෙන්නේ නැහැම කියලා අපිට කියන්න බෑ. හැබැයි බහුලව මුල් දෙක යෙදෙනවා කියන මතකය තියෙනවා. හරි. ඒ නිසා මේක ටිකක් කියවලා හුරු කරගෙන එන්න. මේ ටික යෙදෙන විදිය අර විදියට වර්ණගල චුට්ටක් කියවලා හුරු කරගෙන තියාගන්න. අනිත් පැත්තේ කියන කොටස මතක තියාගන්න. දැන් චුරාදී ගණයේදී සාමාන්‍ය ක්‍රියාපදයේ හැදෙද්දිත් මේ දෙක එකතු වෙලානේ හැදුනේ. එතකොට දැන් හරි වැඩි. දැන් කාරිතවලට එද්දි අඳුර ගන්න බැරිද? පුළුවන්. කාරිතවලට එද්දි මේ දෙක විතරයි යෙදෙන්නේ ඒ වගේදී. මේ දෙක යෙදෙන්නේ නැත්නම් පද දෙකම එක වගේනේ. ඒ නිසා කාරිත ප්‍රත්‍ය හදද්දි වෙන කෙනෙක් ලව්වා කරවද්දි මේ දෙක විතරයි එන්නේ චුරාදී ගණ පදවල. කොහොමද පාළේතිනේ? පාළේති කියන එක පාළේති පාළයති කියලානේ පද දෙක හැදුනේ. සාමාන්‍ය ක්‍රියාපද දෙක පාලනය කරයි. පාලනය කරවයි කියන අදහස එනවනම් අපි ඒක දාන්නේ පාලා පීති. ඒක විතරයි හැදෙන්නේ. එහෙම නැතුව පාළේති පාළයති කියන පද දෙක එන්නේ නැහැ කරවයි කියන අර්ථේ. පැහැදිලිනේ? මේ දෙක විතරයි එන්නේ. ඒ චුරාදී ගණයේ කියන ඒ කාණ්ඩයක් තියෙනවා වෙනම ධාතු ගණයක්. ඒ ගණයේ තියෙන ඔක්කොටම ඒ රීති අදාළයි. චෝරේති, මාරීති, ජාලේති, ක්‍රියාපදරි කීවෙනි පිටුවද? මුල තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඔව්. ඒ ටික වල්ලා. එතකොට ඒ එතන ඔක්කොම පෙන්නලත් නැහැ. දැනට ඒ ටිකවත් අපි බලලා තියාගමුකෝ නේද? හරි. එහෙනම් අදට අපි නවත්තමු. ඊළඟ දවසේ ඊළඟ අභ්‍යාසය කතා කරනවා. ඉතිරි කොටස නම් එච්චර අමාරු නෑ. ඇත්තටම ඉස්සරහට යන්න තියෙන කොටස්. පංචමී අර්ථය ඊළඟට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඉවර වෙනවා පොත. ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම අපි ඊළඟ කොටසත් කතා කරනවා. පංචමී අර්ථේ තෝ ප්‍රත්‍ය. මේක එච්චර අමාරු නෑ. ඉස්සරහට ඇත්තටම කොටස් අමාරු නෑ. දැන් දැන්ට තිබුණේ වගේ මන් දැක්කේ අමාරුම ටිකක් සංකීර්ණ කොටසක් මෙන්න මේ කර්මකාරක කොටස. ඒ ටික තව ටිකක් හන්දර බලලා තියාගමු. ගැටලු තියෙනම් ආපහු ඊළඟ දවසෙත් ඉදදී අරන් එන්න. නේද? තව මොනවා හරි දැනට අහන්න දෙයක් තියෙනම් ඉක්මනට අහන්න බලන්න. දැනට කියපු ටිකේ ගැටලුවක් තියෙද කියලා. මේ විලාගෙන කිසිම ගැටලුවක් නැහැ නේද? තිබ්බත් ඊළඟ දවසේ. නිකම් එන්නේ. එහෙම කියන්නේ. එහෙම කියන්නේ. එහෙම කියන්න පුළුවන්. කියනවා නම් කතරූපදේ නැතුව සූදේන ඕදනම් පාචේති කියලා එන්න ඕන. සූදේන ඕදනම් පාචේති. කවුද කරන්නේ කියන එක එතකොට වාක්‍යයේ නැහැ. එතකොට ඒක අර්ථය සම්පූර්ණ නැහැ කතරූපදේ නැති නිසා. හරි එහෙමනම් අද දවසේත් ඉතින් අපි රැස් කරගත්තු සෑම කුසලයක් ඉතින් අපිට විශේෂයෙන් ඉතින් මතක් කරගමු මේ ධර්ම විනය. ඉතින් මේ තාක් කාලයක් ඉතින් ආරක්ෂා කරගෙන ආපු මේ යම් තාක් පුරාණ මහරහතන් වහන්සේලා මේ යම් පිරිසක් වෙනවාද මේ හැමෝටම උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම ග්‍රන්ථාදී රචනා කරමින් ඒ ශාසන අනුග්‍රහ කරපු ඒ යම්තා කාචරයන් වහන්සේලා වෙනුවදී හැමෝටම නිවන් පිණිසම හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, ඒ වගේම දෙමාපිය සහෝදර, ඒ වගේම ගුරුවරයා ආදී උපකාර කරපු යම්තා පිරිසක් වෙනුවදී හැමෝටම, ඒ වගේම දැකලා හරි සතුටු වෙන යම් පිරිසක් වෙනවද, පින් බලාපොරොත්තු වෙන යම්තාක් පිරිසක් වෙනවද, ඒ හැමෝටම ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා. ඉතින් අපිටත් ඒකාන්ත වශයෙන් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා.